සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නාං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං පිපස්සාමි යං භාවිතං බෞලීකතං මහතෝ අත්තාය සංවත්තති යතෛදං භික්ඛවේ චිත්තං චිත්තං භික්ඛවේ භාවිතං බෞලීකතං මහතෝ අත්තාය සංවත්තති ඉති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් මානෙල් මල් සුවඳ විහිදෙන ශ්‍රීමුඛ පත්මයෙන් සුදු බුදුරැස් විහිදෙන දළදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාගත ධම්මස්වරයෙන් දේශනා කරන ලද සුවිසුද්ධ වූ සේ සද්ධර්මයේ අතුරින් දහම් පදයක් සවන් දී මාස 3කට පෙර ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී අභාව ප්‍රාප්ත වූ පින්වත් සුසිලාද සිල්වා මත මාතාවට පින්පෙත් අනුමෝදන් කරවමින් තම තමන්ගේ යහපත් ලෞකික ලෝකෝත්තර ප්‍රාර්ථනා මුදුන් පමුණවා ගැනීම පිණිසයි තන්පත් වී සිටින්නේ. මාතෘකාකල සූත්‍ර දේශනයේ අංගුත්තර නිකායේ ඒකක නිපාතයෙහි ඒක ධර්ම පාළියේ දැක්වෙන චිත්ත භාවනා සූත්‍රයයි. මේ සූත්‍ර දේශනයේ කෙටි වුණ මේ සම්බන්ධව විස්තර විවරණේ කියනවනම් මුළු පිටකත්‍රයම පාදාදීමට කර්ම ඇති බව අපි සලකන්නට ඕන. එමක් නිසාද මේ සිත තමයි සෑම තැනම ප්‍රධානත්වයක් ගඩන්නේ. සිත මුල් කොටගෙනයි සියල්ල සිද්ධ වෙන්නේ. ඒක නිසා සිත පිළිබඳව යම් පමණක් පැහැදිලි කර ගැනීම පිණිස අපි මේ සූත්‍ර ධර්මයේ විවරණය කොටගෙන බලමු. බොහෝ සෙයින් බෞද්ධයන් නිතර බණ අහන බැවින් හා ධර්ම ශ්‍රවණ ආනිසංස මැනවින් දන්නා බැවින් ඒ සම්බන්ධව හැඳින්වීමක් සඳහා කාලය නොගෙන දහම් පද ගැන පමණක් ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන මහා විහාරයේදී සිව්වනක් පිරිස මැද්දේ භික්ෂු සංඝයා වහන්සේ අමතාගෙනයි මේ සූත්‍ර දේශනේ පැවැත්වුවේ. මේ තේරුම මෙහෙමයි. නාහං විච්ඡේ අඤ්ඤං ඒක ධම්මං පිපස්සාමි යං ඒවං භාවිතං බහුලීකතං මහතෝ අත්ථය සංවත්තති. මහණෙනි යම් ධර්මයක් භාවිතා කිරීමෙන් බහුලීකృత කිරීමෙන් මහත් අර්ථයක් සිද්ධ වෙයිද? යතේ නම් විච්ඡේ චිත්තං මහණෙනි යම්සේ මේ සිත භාවිතා කිරීමෙන් මහත් අර්ථයක් සිද්ධ වෙයිද? ඒහා සමාන අන්‍ය ධර්මයක් මගේ සරුවක්නේ තාඥානෙන් නොදකින්නේනි. චිත්තං විච්ඡේ භාවිතං බහුලීකතං මහතෝ අත්ථය සංවත්තති. මහණෙනි මේ සිත භාවිත කරන ලද්දේ නම් බහුලීකృత කරන ලද්දේ නම් ලෞකික ලෝකෝත්තර මහත් අර්ථයක්ම සිද්ධ කරයි කියන එකයි මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම. මෙතන සඳහන් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම චිත්තය ගැන භාවිත බහුලීකත කියන පද දෙකක් ගැනත් හැඳින්වීමයි. අරමින් අපි මේ සිත පිළිබඳව කෙටි දහම් කතාවක් සලකා බලමු. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත්නුවර දෙව්රම් වේර වැඩ ඉන්න කාලයේදී දහස් ගණන් සංඝ පිරිස වැඩ සිටිය. දස දහස් ගණන් වැඩ සිටිය සවැත්නුවර ඇසුරු කොටගෙන. එක්තරා වීථියක එක ස්වාමීන් වහන්සේ නමක් දිනපතා පිළිසුඟා වඩිනවා දැක්කා. ඒ වීථිය අයිනේ තේන මාලිගාවක ජීවත් වෙන සිටුවරේ කරුණ වියේ සිටින මේ සිටුවරයා වරින් වර මේ පාර දිහා බලා සිටිද්දී මේ ස්වාමීන් වහන්සේ වඩින ඇති නිතර දකිනවා. ස්වාමීන් වහන්සේ වට පිට බලන්නේත් නැ, උඩින්ම බලන්නේත් නැ, අතපය සොලවන්නේත් නැ. සතෝ සම්පජානකාරී බමයක් පමණ තේන ඇටේට නිතේලාගෙන මේ ගමන් කරන්නේ පිරිසුඟාගෙන. මෙතුමා නිතර නිතර දකිනින් මේ ගැන කල්පනාවක් ඇති වුණා. දිනක් මේ ස්වාමීන් වහන්සේ සමීපයට සමගිල්ල කියා හිටිය ස්වාමීනි මට වචනයක් අහගන්න කැමැති. ස්වාමීනි ඔබ වහන්සේ බොහෝම සංසුන්ව මේ වීථියේ වඩිනවා. මන් නිතර බලාගෙන ඉන්නවා. ස්වාමීන් වහන්සේගේ මේ වඩින ඉරියව්වෙන් මං හිතාගත්තා ස්වාමීන් වහන්සේ බොහෝම හිතේ සැපයෙන් ජීවත් වෙන කෙනෙක් කියලා. ස්වාමීන් වහන්සේ සිතේ බොහොම සැනසෙල්ලෙන් ජීවත් වෙන කෙනෙක් කියලා මං විශ්වාස කරනවා. ඒ අතරේ ස්වාමීන් මං ගැන හිතනකොට මං බොහෝම මානසික දුකෙන් ඉන්නේ ඇටේ පැටි කියන්න තියෙනවා. ස්වාමීන් අපි බොහෝම බලගත්ු වගකීම් වලට බර වෙලා ජීවත් වෙන්නේ. අපේ දේපල බොහොම තියෙනවා. මේ දේපල ගැන, බූදලේ ගැන, සේවක සේවිකාවන් ගැන, ගෙදර දොරේ සීලු දෙය ගැන අපි නිතරම කල්පනාකාරීව මානසික බරකින් ඉන්නේ. අපට සුවසේ නිදා ගන්නක් නැහැ ස්වාමීනි. නින්දදී පවා පිට ගින්න ගන්න වගේ වේදනාවක් එනවා. මොන විදිහේ අන්තරාවක් වේද, මොන විදිහේ හොරු කණ්ඩායමක් පණේද? මේ ආදිවාසීන් නිතර නිතර විකාරු අරමුණු හිතමින් තමයි අපි දවස ගෙවන්නේ. අනේ ස්වාමීනි මට ඔබ වහන්සේ අනුකම්පා කොට කියා දෙන්න, මටත් ඔය වාගේ සැනසීමක් ජීවිතයක් ගෙවන්න උපදේශක් දෙන්න කිව්වා. ස්වාමීන් වහන්සේ දන්නවා මෙතුමා බෞද්ධයෙක් නෙමෙයි. නමුත් මේ කියන ආයාචනය ගැන අනුකම්පාවෙන් කියා හිටියා පින්වත් සිටුතුමනි, ඔබට සිටේ සැනසෙල්ලක් ඇති කරගන්න මම බොහොම ලෙහෙසි පිළිවෙතක් කියා දෙන්නම්. හැමදාම උදේ පාන්දර අවදි වෙනකොට හිතාගන්න මම අද කාට හරි යමක් පරිත්‍යාග කරන්නෙමි කියලා. මේ පාර යන්නේවා දුගියෝ, වගියෝ, ගිලන්නු, සිඟන්නු, සමාත සිල්ලුතු, සමාත තාපසවරු, ඒ කාට හරි යමක් පරිත්‍යාග කරන්න හිතාගන්න. ඒ පරිත්‍යාග කරනකොට ඔබේ හිතට ලොකු හැල්ලුවක් සංකේතීමක් දැනෙවි. සාදු සාදු ස්වාමීනි මම ඒක කරන්නම් කියලා දාපටන් සෑම උදෑසනක අවදි වෙනකොට එතුණ මොකක් හරි යමෙකුට පරිත්‍යාග කරන්නෙමි කියලා. කාර්යභාර බලන් ඉන්නකොට කවුරු හරි දැක්කාම ගිහින් ඒ අතර මොනවද අවශ්‍ය කියලා සොයලා බලලා ඒක දෙනවා. මිල මුදල් නම් එහෙමයි, සෑම බීම නම් එහෙමයි, සිල්ලුතුන් වහන්සේලා යනකොට ඒ දානෙත් දෙනවා. තවසන් වහන්සේලා යනකොට ඒත් සඳක් අවශ්‍ය දෙයක් දෙනවා. නිගන්තයන් වගේ කවුරු හරි යනවනම් ඒත් සඳක් යමක් දෙනවා. දැන් මේ මෙතෙක් කාලයක් පරිත්‍යාගයේ පුරුදු වුණා. එක දවසක් ස්වාමීන් වහන්සේ වඩින වෙලාවේ මඟට ඇවිල්ලා කතා කරනවා, ස්වාමීනි මම දැන් මේ පරිත්‍යාගයේ පුරුදු කරනවා. ස්වාමීනි මට ඒක ලොකුම මානසික සුවයක් දෙන දුන්නා. මම දැන් හිත හිතා ඉන්නේ කාට දෙයක් දෙන්න කියන ඒ චේතනාවෙන්. ඒක නිසා මගේ හිතට හරිම සැහැල්ලුවක් සංසිඳීමක් දැනෙනවා ස්වාමීනි. මම කැමති තවත් ඒකත් වඩා පිළිවෙතක් අහගන්න කිව්වා. එසේනම් පින්වත් සිටුතුමනි, අදින් පස්සේ බුද්ධ ධම්ම සංඝ තෙරුවන් සරණ ගිහිල්ලා ඒ තෙරුවන් සරණ යාම නිතර නිතර ඉතින් කියව කියවා ඉන්න. උදේ පාන්දර තෙරුවන් සරණ යන්න, තෙරුවන් සරණ ගිහින් දවසේ හැම කටයුත්තකදීම බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි මේ පද තුන නිතර නිතර කියව කියවා දවස කටයුතු කරන්නේ. ඔබේ හිතේ තියෙන මේක වඩා ලොකු සැනසෙල්ලක් ලැබෙයි. කෑමින් නැතන කොටත් මේක කියලා නිදාගන්න. වැඩක් කරන කොටත් මේකම කියන්න. කෙනෙක් මුණ ගැහෙන කොටත් හිතින් මේක හිතන්න. එතකොට ඔබේ සිතේට විශාල සැනසෙල්ලක් ලැබෙයි කියලා උපදේශයක් දුන්නා. සැබවින්ම මෙතුමා පිළිගන්නේ එදා පටන් තෙරුවන් සරණ ගියා. තෙරුවන් සරණ ගියා පමණක් මේ දවසේ හැම වෙලාවෙම මේ පිටින් කියවනවා. එක දවසක් ස්වාමීන් වහන්සේ සම්මුඛ වෙලා කියනවා, ස්වාමීනි මට දැන් තෙරුවන් සරණ යාම ලොකුම ආස්වාදයක් වෙලා තියෙනවා. මම රෑ දවල් මේක සිහි කරනකොට ස්වාමීනි කවදාකවත් නැති මානසික සෝයක් මට දැන් ලැබිලා තියෙනවා. මට දැන් සැපෙන් නිින්ද යනවා. නිින්දේවත් නපුරු දෙයක් සිහිනෙන් පේන්නේ නැහැ. අවදි වෙන්නේ මේකම කියාගෙන. අනේ ස්වාමීනි මට ලොකු සැනසෙල්ලක් මේකෙන් ලැබුණා. ස්වාමීනි තවත් දෙයක් මට කියලා දෙන්න. එසේනම් පින්වත් සිටුතුමනි, අදින් පස්සේ අද සිට පංචශීලයේ සමාදන් වෙන්න. පංචශීලයේ සමාදන් වෙලා මේක නිතර නිතර ඉතිං කියවන්න. නිතර නිතර ඉතිං කියවමින් මෙනෙහි කරමින් තමන්ගේ වැඩ කටයුතු කරන්න වැඩ පාළු වෙන්නේ නැහැ. ඒ වැඩ කටයුතුවේදී පංචශීලයේ ශික්ෂාපද තිසරණියත් එක්ක කියව කියව දවසේ වැඩ කරන්න. නිදාගන්න ඉස්සරහට ඒක කියලා නිදාගන්න. සාදු සාදු ස්වාමීනි මම ඒකත් කරන්නම් කියලා එදා පටන් පංචශීලයේ පිළිපදියා. දැන් ඉතින් පරිත්‍යාගයත් පුරුදු කළා. ඒකත් දිනපතාම දැනටත් කරනවා. ඉතරණිය ආ පංචශීලයේ සමාදන් වෙමින් සෑම මොහොතේම මේක හිතින් කියව කියව දවසේ වැඩ කටයුතු යෙදෙනවා. දැන් තරහ යන අරමුණේ තරහ යන්නේ නැහැ. බය වෙන අරමුණේ බයක් එන්නේ නැහැ. වෙන වෙන අකුසල් සිතිවිලි නැහැ. ඒකුත් නැහැ. මේ රත්නත්‍රයේ ගුණ. ඒකම පංචශීලය. මේවා නිතර ආවර්ජන කිරීම නිසා පුදුම සනසෙල්ලක් ඇතුව එක දවසක් ජීවවා. ස්වාමීනි මට දැන් පුදුමාකාර මානසික සුවයක් ලැබිලා තියෙනවා. ඔබ වහන්සේට බොහොම පිං. මට තවත් දෙයක් කියලා දෙන්න කිව්වා. එසේ නම් පින්වත් සිටුතුමනි, පෝයක් පාසා අටසිය සමාදන් වෙන්නත් පුරුදු වෙන්න කියලා අටසිය කියලා දුන්නා. සාදු සාදු ස්වාමීනි මම ඒකත් කරන්නම් කියලා දැන් ඔන්න වැඩ හතරයි. පරිත්‍යාගයයි, චිත්‍රණියයි, පංචශීලයයි, දැන් පෝයට අටසියයි, අටසියයි සමාදන්ව තකිනවා. දැන් වෙනදාටත් වඩා මානසික සෝයක් එතුමා වින්දිනී කරනවා. ඒ ජීවිතේම නයිස් ක්‍රාමයේ පුරනවා වගේ තමයි පොවට සිය සමාදන් රැකීම ආත්ම දමනයක්. ටික කාලෙකින් පස්සේ නැවතත් කියනවා, ස්වාමීනි මට දැන් පරිත්‍යාගයක් පුරුදුයි. ඉස්සරමියත් පංචශීලයත් නිත්‍ය වශයෙන් මම පුරනවා. පොහේට අසුසිල් ප්‍රේවේගන එහෙත් මං යෙදෙනවා. මං ඒකෙන් ලොකුම මානසික සෝයක් විඳිනවා. සිල් සමාදන් වූ දවසේ මං යට සීලය සිහි කරමින් දවසේ ගෙවනවා. මේක භාවනාව පගිත සමාධි වේලා. තවත් මට යමක් කියලා දෙන්න. එහෙනම් පින්වත් සිටුතුමනි, ජී ජීවිතය කරන්න තියෙන උසස්ම සීලය තමයි ගහත්ත දස සීලය. ඒක පංච සීලයේ වගේ නිත්‍ය වශයෙන්ම සමාදන්ව රකින සීලයක්. ඒක පුළුවන් නම් කරන්න. සාදු සාදු ස්වාමීනි මං කරන්නම් කියලා දැන් ඔන්න තිසරණියයි ගහත්ත දස සීලයයි සමාදන් වෙනවා. දැන් පංචශීලයට වඩා දෙගුණයක් වැඩි වුණා ශික්ෂාපද. පොයට දැන් සමාදන් වෙන්න අවශ්‍යයක් නැහැ. පොයට සමාදන් වුණත් දැන් නිත්‍ය වශයෙන් දස සීලෙ. දැන් එදා පටන් Brahmachari. එදා පටන් විකාල භෝජනෙන් වැළකිලා. එදා පටන් මල් දන් සුවඳ වෙලෙම් ආදී දරන්නේ සරසන්නේ නැහැ. එදා පටන් උස්සාසන මහා ආසන සේවනය කරන්නේ නැහැ. මිල මුදල් පාවිච්චි කරන්නේ නැහැ. ඒ අනිත්‍යයට පවරලා තමන් බොහොම නිදහසේ හිතින් ඉන්නවා. කොම ටික දාසක් යනකොට අයම ස්වාමීන් වහන්සේ මුණගැහිල කිව, ස්වාමීන් වහන්සේ මට දැන් මේ සියල්ල පුළුවන්. ඒකෙන් මම පුදුමාකාර චිත්ත විවේකයක් ලැබෙනවා. කාය විවේකයක් දැන් මට ලැබෙනවා. දැන් මගේ දේපොළ ගැන හිත හිතා ඉන්නේ නැහැ. මිල මුදල් ගැන මම හිත හිතා ඉන්නේ නැහැ. රන් රිදීමක් මසුකාවුණු පිළිගන්නේ නැහැ. විකාල භෝජනයක් නැහැ. Brahmacharya මං සැපෙන් ජීවත් වෙනවා. අනේ ස්වාමීන් උපවාසල කුච්චර සැප විඳිනාද? මම මේ ටික කරලා මෙච්චර සැප ලැබෙනවා නම්, අනේ ස්වාමීනි මට තවත් වැඩක් කියලා දෙන්න, යම් පිළිවෙතක් කියලා දෙන්න. එහෙනම් පින්වත් සිටුතුමනි, මීට වඩා ගිහි ජීවිතයේ උසස් සීලයක් නැහැ. ඊට වඩා උතුම් සීලයක් රකුණු කැමැති නම් පැවිදි වෙන්න. සාදු සාදු ස්වාමීනි මම ඒකත් කරනවා කියලා ඔක්කොම වගකීම් බර තමන්ගේ දරුවන්ට සේවක සේවිකාවන්ට නිසිසේ පවත්ලා දීලා ඒ ස්වාමීන් වහන්සේ එක්කම ගිහිල්ලා ජේතවනාරාමයේ පැවිදි වුණා. දැන් ඉතින් පැවිදි වික්ෂුන් වහන්සේ නමක් වුණා, මෙච්චර සම්පත් ඇති සිටුවරයා. හැබැයි දැන් ඉතින් ආචාර්යයන් වහන්සේ ළඟට දිනපතා උදේ හවස එනකොට ගැඹුරු ධර්මයන් කියන අභිධර්මයේ ගැන, නාම රූප ගැන කියන, ස්කන්ධ ගැන, ආයතන ගැන, ධාතු ගැන, පටිච්ච සමුප්පාද ගැන, චතුරාර්ය සත්‍ය ගැන මේවම කියනවා. මේක දැන් හිතට දරා ගන්න මහා අපහසුයි. ඔය අතර මානකල උපාධ්‍යයන් වහන්සේ ළඟට යන වාරයක් ගානේ මේ කාරණා කියලා දෙනවා. මේ දෙකටයි මේ දෙය අතටයි මේ විදිහටයි වාඩි වෙන්නේ, මේමයි පාත්‍රය අල්ලන්නේ, මේමයි පාත්‍රය හොදන්නේ, මේමයි දානෙ වළඳන්නේ, මේමයි සූරු පොරවන්නේ. කුංචු කුංචු දේවල් පවා ගොඩක් කියන්න තියෙනවා. තත් පිළිවෙත් ගැන ගොඩක් කියලා දෙනවා. මේවා කියනකොට කියනකොට මේ ස්වාමීන් වහන්සේ විතර මහ බරක් ඇති වුණා. ඒ මොකද බොහෝම ශ්‍රද්ධාවෙන් පැවිදි වුණේ. දැන් මේ ශික්ෂාපද දහස් ගණන් නෙමෙයි කෝටි ගණන් තියෙනවා. ඒ කොහොමද මම මතක තියාගන්නේ? අනේ මට ලොකු බයක් ඇති වුණා. දැන් ගිහිකානම් සීමිත ශික්ෂාපද රැකෙමින් නිතරම කියවමින් මා සනසෙල්ලේ හිටියා. දැන් මට මේ ශික්ෂාපද මතක තියාගන්න බැ. අත්තරක් දක්නොත් මං වරදක් කළා වෙනවා නේද කියලා මහානකම ගැන කලකිරුණා. ආචාර්යයන් වහන්සේ කිව්වා, ස්වාමීනි මම බොහෝම විශ්වාසයෙන් තමයි මේ සසුන් ගත වුණේ. අනේ ස්වාමීනි මට දැන් මේ ගැඹුරු අභිධර්ම මතක තියාගන්නත් බැ, ගැඹුරු විනය ශික්ෂාපද මතක තියාගන්නත් බැ. ඒ නිසා මට ලොකු හිතට බරක් ආවා. අනේ ස්වාමීනි මං ගෙදර යන්නම්, මට අවසර දෙන්න කියලා. එහෙනම් අපි යම් බුදුරජාන් වහන්සේ ළඟට ගිහලා ආචාර්යයන් වහන්සේ මේ නම භාග්‍යතුන් වහන්සේට එක්ක ගියා. ගිහිල්ලා වැඳ නමස්කාර කොට එකක් වටක වාඩි වෙලා කිව්වා, ස්වාමීනි මේ මගේ ශිෂ්‍යයෙක්. මෙතුමා ගිහි කාලේ හොඳ සිටුවරිය. අනුපිළිවෙලින් හිත දියුණු කරගෙන ඇවිල්ලා මේ පැවිදි වුණා. දැන් ඉතින් ජීවෙන්දයි මේ හිතේ තියෙන්නේ, මේ ස්වාමීනි මේ නමට සුදුසු අනුශාසනාවක් ලැබේවා. භාග්‍යතුන් වහන්සේ අසාසිතයා මොකද මහණ සිවුරු අරින්න හිතුවේ. අනේ ස්වාමීනි මල් සද්ධාවේ මහණුනි, මට හරි බයක් ඇති වුණා. මේ ශික්ෂාපද මතක තියාගන්න බෑ, මේ ගැඹුරු අභිධර්ම මතක තියාගන්න බෑ. ඒ නිසායි මම මේ ජීවෙන්න හිතුවේ. හොඳයි, මගේ ශාසනයේ කෝටි ගණන් සීකපද තියෙන ඇත්තේ. ඔය නමට පුළුවන් දෙකක් රකින්න. අනේ ස්වාමීනි එකක් නම් මං හොඳින් රකින්න. එහෙනම් ඔය ඔක්කොම කෝටි ගණන් ශික්ෂාපද නොරැකෙන්නේ, කැඩෙන්නේ, විඳෙන්නේ, කිලුටු වෙන්නේ හිත නොරැක්කොත්. හිත ආරක්ෂා කරගත්තොත් ඔය ශික්ෂාපද ඔක්කොම රැකෙනවා. එනිසා සිත මුල් කොටගෙන ඔය ශික්ෂාපද තියෙන්නේ. ඒ නමට පුළුවන් හිත ආරක්ෂා කරගන්න. අනේ ස්වාමීනි මං ඒක කරන්න කියලා උපදේශයක් ඉල්ලුවා. ඒ නාමයේ සරුවඥන් වහන්සේ ගාථාවකින් ධර්ම දේශනාවක් කළා. සුදුද්දසං සුනීපුනං යත්ත කාම නිපාතිනං චිත්තං රක්ඛේත මේ ධාරි චිත්තං ගුත්තං සුඛාලං. මේ හතරපද ගාථාව ඇහෙනකොට මොනතරම් පුදුමද? මේ තරම් ශාසනයේ පැවිදිව සිවුරු අරින් ගත් සිටියේ මේ ස්වාමින් වහන්සේට එන ජාති ජාතිමිදී පුරුදු කරපු ප්‍රඥාව තිබුණු බැවින් ගාථා හතර පදයේ ඇහෙන කොටම සව් කෙලස් නැසා අරිහත්ත්වයට ප්‍රත්‍යන් ලැබුණා. දැන් මේ ගාථාවේ තේරුම කෙටියෙන් සලක බලමු. සුදුද්දසං සුනිකුණං, දැකීමට අතිශයින්ම දුෂ්කර වූද, සුනිකුණං අතිශයින්ම සියුම් වූද, යත්ත කාම නිපාතිනං කැමැති කැමැති අරමුණු වෙතකින් පතිතවන්නා වූද, චිත්තං මේ සිත මේ ධාවී නැනවතා කක්කේත ආරක්ෂා කළ යුතුයි, ආරක්ෂා කරන්නේය. චිත්තං ගුත්තං සුඛාවහං, මේ සිත ආරක්ෂා කරගන්නා ලද්දේ නම් ලෞකික වූද, ධ්‍යාන මාර්ගඵලාදි වශයෙන් ලෝකෝත්තර වූද, සැපේ හිතසුව සැලසෙනවා කියන එක පහදා දෙමින් දේශනේ පැවැත්වේ. එයි මුන්වහන්සේගේ සිතේ චිත්තානුපස්සනා භාවනා වැඩුණා. ඒකයි මේ අධිකම මේ ශනිකව ලැබුණේ. අද කාලේ සමහර කෙනෙක් හිතනවා ඒ කාලේ මේ හතරපද ගාථාවක් ඇසූ පමණින් අධිකම ලැබලා තියෙනනේ, ඇයි අද බැරි කියලා. ඒක නම් අපි හිතා බලන්නට ඕනේ, තේරුම් කරගන්නට ඕනේ. අද කාලේ ඒ වාගේ බණපදයක් ඇසූ කෙනෙහි මඟඵල නිවන් නොලැබෙන්නේ මෙන්න මේ හේතුව උඩයි. මේ නෙළුම් මානෙල් විල්වල නෙළුම් කැකුළු මානෙල් කැකුළු කියනවා දිය යට. සමාරිව ගියට මැදක් වැඩිලා, සමාරිය ගිය උඩට මත් වෙලා, සමාරිව උඩට මත් වෙලා මෝරලා, ඔය වාගේ නෙළුම් කැකුළු මානෙල් කැකුළු තියෙනවා. වතුරෙන් උඩට මත් වෙලා දින ගණනාවක් තිස්සේ මෝරලා තියෙන නෙළුම් කැකුළු මානෙල් කැකුළු ඉර රැස් වැටෙන කොටම පිපෙනවා. අනිත් පැත්තේ තියන්නේ තාම. අර වතුර මට්ටමේ තියෙන නෙළුම් මානෙල් කැකුළු දින කීපයක් නැවත නැවත ඉරලස් වැටීමෙන් මෝරලා මෝරලා යන්දාසක පිපෙනවා. සමාදාර වතුර නැද්දේ තියෙන නෙළුම් මානෙල් කැකුළු ඒවා තා බොහෝ දාසකින් තමයි උඩට මතුවෙන්නේ. මතුවලා යන්දාසක පිපෙන්න පුළුවනි. තා සමහර නෙළුම් මානෙල් කැකුළු තියෙනවා දිය යට හැදෙනවා. ඒක සබ්ජෙක්ට් කාඩවා. එම නැත්තම් ඒ ඇතුලේදී වතුරේදීම කුණු වෙලා යනවා යම් හේතුවකින්. ඒක පිපෙන්නේම නැහැ. ඒ වාගේ තමයි ලෝකයේ සත්ව කොට්ටාස හතරක් ඉන්නවා. බුදුබණ පදයක් ඇසූ කෙනෙහි මඟඵල නිවන් සුව ලබන්නේ සමත් වූ උද්ධිතාක්ඛිනගෙන් කොටසක් ඉන්නවා. බුදුගණ අසලා විස්තර වශයෙන් ඇහෙනකොට මධිගම ලබන්නෝ ඉන්නවා. ඒ අත්තන්නේ කෙනා විපංචිතාක්ඛිනේ. තා සමහරු ඉන්නවා බුදුබණ අහලා සීල රැකලා භාවනා වඩලා බොහෝ කාලයක් පිළිවෙත් පුරලා අධිගම ලබනවා. ඒ ආයත කියනවා නීජ කුජලියෝ කියලා. මේ අධිගම ලබන්නම් කොටස් තුනයි. ධර්මයක් මාතෘකා කළ කෙනීම අධිගම ලබන්නේ උච්චිතක්නේ කුජලියෝ. ධර්මයේ විස්තර කරනකොට අධිගම ලබන්නේ විපංචිතක්නේ කුජලියෝ. ධර්මයේ අහලා සීලාදී ගුණ පුරමින් සමති උපාසනා වඩලා බොහෝ කාලෙකින් ඒ ජීවිතේ කවදාරේ අධිගම ලබනවා එන්නේ ය කුජලියෝ. කොච්චර බණවත් කොච්චර සීල දැක්වත් කොච්චර භාවනා කළත් ඒ ජීවිතයේ අධිගම නොලබන්නෝ අර වතුර යටම නරක කියලා යන නිලුම් මානෙල් කකුලුවාගේ අත්තන කියන පදපරම කුජලියෝ කියලා. මේ අනුව සලක බැලීමේදී බුද්ධ කාලයේ කිය උච්චිතඥ කුජලියෝ. ඒ කියන්නේ බණපදයක් ඇසූ කෙනෙහි අධිගම ලබනවා. කවිදෙන් ඉසකෙද්ද බාන කොටම අධිගම ලබනවා. ඒ මොකද? කල්ප ලක්ෂ ගණන් කල්ප ලක්ෂ ගණන් බෝධි සම්භාර පුරාගෙන ඇවිල්ල අර රතුයෙන් උඩට මතුවෙලා මෝරලා තියෙන නෙළුම් මානෙල් කැකුළු ඉරනස් වැටීම කෙනීම තිතෙන්න වගේ ඒ අත්ව සෙනිකව ආબોධ කරගන්න නුවණ මොහුකුරවා ගින් තිබුණා. ඒ අතර සමහර කෙනෙක් සිටියා ධර්මයේ විස්තරාත්මකව දේශනා කරද්දී අධිගම ලබනවා. ඒ අත්න්නේ කියනවා ඉපංචිතාඥ ඒක හරියට වතුර මත්තේ මේ තියෙන නෙළුම් මානෙල් කැකුළු දින ගණනාවක් ඉරණස් වැටිලා වැටිලා එමක් මෝරලා මෝරලා යන් දාසක පිපෙන්නා වගේ විපංචිතාඥ. එයාට අර වගේ දීර්ඝ සංසාරයේ හිත දියුණු කරගෙන බෝධිසම්භාවය පුරාගෙන ඇවිත් තිබුණා. නමුත් අර උච්චිතාඥයන් තරමට මෝරලා තිබුණේ නැහැ. ඒ නිසා තමයි සවිස්තරව බණහදී අධිගම ලබන්නේ. ඊළඟට වතුනේ මැද්දේ තියෙන නෙළුම් මානෙල් කැකුළු යන් දාස කුඩට මතුවෙලා බොහෝ දාසකින් පස්සේ පිපෙනවා. ඒ වගේ තමයි නිංගේ කුජලෝ. ඒත් සංසාරයේ කල්ප ලක්ෂ ගණන් පෙරම් පුරාණ එන අච්චර දිනු නෑ. නමුත් ඒ ජීවිතය අධිගම ලබනවා ලබනවාමයි. අනිත් කොටස පදපරම. පදපරම කියන කොටාසේ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සමාධි ලෝතුරා බුදුබාපතාන නිසා මේ ජීවිතේ බණ සලසිල් දැකල භාවනා කළත් අධිගම ලබන්නේ පැතුම ගැඹුරු නිසා. ඉදිරියට එන ගමනක් නිසා. පසේ බුදුබාපතන උතුමන් අග්‍රශ්‍රාවක තනතුරු පතන උතුමන් යම් බුදු සසුනකගේ විශේෂ තනතුරු පතාගෙන පෙරුම් පුරාගෙන නැත්තො එයත් මේ ජීවිතේ අධිගම ලබන්නේ නැහැ. එයත් අනාගතයේ අවස්ථා ලැබෙනකම් මේවා දිනු කරන්න තියෙනවා. දැන් මේ කාලයේදී බණපදයක් ඇසූ කෙනෙහි අධිගම නොලබන්න එකම හේතුව තමයි මේ කාලයේ පහළ වෙන ජනතාව ඒ කල්ප ලක්ෂ ගණන් පෙරූ පුරාගෙන නැති බවයි පෙනෙන්නේ. නැත්තම් බුදුබණ කියන්නේ නෛර්යානික ශේසත් ධර්මයක් ඇසූ කෙනෙහි අධිගම ලබන්න තරම් මේ ධර්මයේ තියෙනවා ගැඹීර ආબોධයක් ලබා ගන්න ශක්තිය. නමුත් අපි බලාපොරොත්තු වෙන්නට ඕනේ අපේ කොච්චර දීර්ඝ කාලයක ඉඳලා අපේ පාරමී බෝධි සම්භාර පිරි එනවාද කියලා අපි නොදන්න බැවින් අද මේ බුදු ශාසනයේදී හැකියාවක් උනන්දුයින් සීලයයි සමාධියයි ප්‍රඥාවයි වැඩෙන හැටියට අපි කටයුතු කිරීම උත්සාහවන්ත වීමයි අපේ යුතුකම. දැන් අපි සලකා බලමු මේ ප්‍රවෘත්තියට අනුතුරුව චිත්ත කියන්නේ කුමක්ද කියන ගැන හැඳින්වීම. චින්තේ තේත චිත්තං. චිත්ත කියන්නේ චින්තේ තේත චිත්තං. ආරම්මණං විඥානාතේති අත්ථෝ. සිතන්නේ සිතයි. චින්තේති කියන්නේ සිතනවා. සිතන්නේ සිතයි. අරමුණු විශේෂයෙන් දැනගන්නේ සිතයි. ආරම්මණං විජානාති කිව අරමුණු විශේෂයෙන් දැනගන්නවා. ඒක තමයි සිතේ ලක්ෂණය. චින්තේ තීති චිත්තං. උබ්බංගම රසං. මේ සිතේ ක්‍රියාකාරීත්වයෙන්ම චෛතසික ධර්මයන්ට මුලින් පෙනී සිටීමයි. නැත්තම් ප්‍රධානව පෙනී සිටීමයි. චෛතසික තියෙනදී හරියට ස්වර ව්‍යංජන වගේ. දැන් අපේ අක්ෂර ශාස්ත්‍රයේ තියෙනවානේ අයන්න ආයන්න ආදී වශයෙන් ස්වර පන්තියක්. ඒවට කියන්නේ අස්වර කියලා. ප්‍රාණ අක්ෂර කියනවා. ඒවා පන තියෙන ඒවා. නමුත් කයන්න මේ කක ගගන ආදී අකුරු තියෙනවානේ වල ව්‍යංජන අක්ෂර කියන්නේ ඒකේ ස්වර නැහැ. ඒවා ඔක්කොම අල් අකුරු. ඒවා ශබ්ද කරන්නම් මේ ස්වරයත් එකතු වෙන්න ඕන. ප්‍රාණ අක්ෂරයත් එකතු වුණාම තමයි කයන්න කායන්න ආදී වශයෙන් අපි උච්චාරණය කරන්නේ. ඒ වගේ තමයි මේ චෛතසික තියෙන ඒවා තනියෙන් පහළ වෙන්නේ නැහැ. අල්ලාකුරු ආදී. ඒවා මේ සිතේ එකතු වෙන්නේ තෝනේ. සිතක් නැතුව කවදාකවත් චෛතසික පහළ වෙන්නේ නැහැ. ඒ වගේම සිත චෛතසිකයන්ගෙන් තොරව පහළ වෙන්නේ නැහැ. හැබැයි සිතේ යෙදෙන චෛතසිකයන්ගේ අඩු වැඩිකම් තියෙනවා. සමහර සිත් තියෙනවා චෛතසික 7යි යෙදෙන්නේ. සමහර සිත් තියෙනවා චෛතසික 10යි යෙදෙන්නේ. සමහර සිත් තියෙනවා ඡායසික 11 යෙදෙන. සමහර සිත් තියෙනවා ඡායසික 12 යෙදෙන. සමහර සිත් තියෙනවා ඡායසික 15 යෙදෙන. සමහර සිත් තියෙනවා ඡායසික 18 යෙදෙන. සමහරව 19ක් ලැබෙනවා. සමහරව 20ක් ලැබෙනවා. සමහර 22ක් ලැබෙනවා. එවාගෙම සෝබන සිත් අතරේ ඉන්න සමහර සිත් වල ඡායසික ධර්ම 33ක් ලැබෙනවා. 34ක් ලැබෙනවා. 35ක් ලැබෙනවා. එවගේම ධ්‍යාන සිත්වලත් 34 33 32 31 31 ඔය වාගේ දෙනවා ඡායසික ලෝකෝත්තර සිත්වලත් ඒක සිතක ඡායසික 36 35 34 33 32 32 ඔය වාගේ දෙනවා. එතකොට මේ සිත් ඒ ඡායසිකයන්ගේ යෙදීම අනුව තමයි එක එක නම් වලින් හඳුන්වන්නේ. එකෙක නම් වලින් හඳුන්වන්නේ ඡායසිකයන් යෙදෙන යෙදෙන හැටියට. එතකොට මේ ඡායසිකයන්ගේ යෙදෙන ආකාරය අනුව සිත යම් යම් ක්‍රියාකාරකම් වලට දක්ෂතා ඇති වෙනවා. දැන් අපි හිතනවා ඇහෙන් යමක් දකිනවනේ. ඇහෙන් යමක් දකිනකොට මේ දකින හිතට කියනවා චක්කු විඥානය කියලා. චක්කු විඥානය. මේ චක්කු විඥානයේ දෙකතු වෙන්නේ ඡායසික ධර්ම 7යි. මේ ඡායසික ධර්ම 7 ඇති මේ චක්කු විඥාන සිතේ චක්කු විඥාන සිතෙන් කරන්නේ යම්කිසි රූපයක් නිල් පාට කා පාට සුදු පාට රතු පාට මඳ තේ පාට මිශ්‍ර පාට දිග්ග කෙතිර වටේ වට කුරු නොයෙක් නේක අඳුරු ආලෝක ඔය වාගේ ස්වභාවයක් තමයි මේ අරමුණු වෙන හිතට. ඒ කියන්නේ චක්කු විඥානයේ දර්ශනය වෙන රූපය කියන්නේ ඒකයි. රූපය කියන්නේ ඇහැට ලක්වන දර්ශනය. ඒකට කියන්නේ සනිදර්ශනය කියලා. සනිදර්ශනය කියන්නේ ඇහැට ලක් වෙනවා. ඇට අරමුණු වෙනවා කනට නෙමෙයි නාසිකාත් නෙමෙයි දිවට නෙමෙයි කායට නෙමෙයි. මේ චක්කු විඥානයේ ඇහැට තමයි මේක ලක් වෙන්නේ. ඒක ඇහැට ලක් වෙනකොට ඇහැ නෙමෙයි මේක දකින්නේ ඇහැ තුල පහළ වෙන සිතයි. ඇහැ තුල පහළ වෙන සිතට කියනවා චක්කු විඥානය කියලා. ඒ චක්කු විඥානය කුසල නෙමෙයි අකුසල නෙමෙයි විපාක සිතක්. අතීතයේ කරගන්නා ලද කුසල හෝ අකුසල හෝ විපාක සිතක් තමයි කර්මයේ විපාක සිතක් තමයි චක්කු විඥානය කියන්නේ. හැබැයි මේ චක්කු විඥානයේ නිසා ඒක පේළියෙද සිත් පේළියක් ගියාම කුසල සිද්ධ වෙනවා අකුසල සිද්ධ වෙනවා සිත යොදන හැටියට. එතකොට ඒ රූප දකින මේ රූප දකින වෙලාවේදී කර්ණු හතරක් එකතු වෙනවා මේ රූපේ දකින්නේ. ඒ මොනවද? චක්ෂු ප්‍රසාදයේ කියන රූපය නැත්නම් ඇහැ නිරෝගීව තියෙන්නට ඕනේ. ඇහ නිරෝගීව තියෙන්නට ඕනේ. ඊළඟට මේ වර්ණ රූපය ඇහි ලාංඡනය වැටෙන්නට ඕනේ. ඒකට ආලෝකයේ දෙන්නට ඕනේ. ඊළඟට දැකීමේ මනසිකාරයේ තියෙන්නට ඕනේ. මෙන්න මේ හතර එකතු වෙලා තමයි චක්කු විඥාන ගෙනිහිට පහළ වෙන්නේ. එතකොට මේ චක්කු විඥාන පිටින් යමක් දකිනකොට ඒ දකින්න වෙලාවෙම හිත අකුසල් වුණා නෙමෙයි. ඒ දකින්න විපාක සිතකි. ඒ විපාක සිතක් තෝරා ගන්න අප්‍රිය අමනාප අසුබ දෙයක් දැක්කා නම් මලමිනියක් අපවිත්‍ර දෙයක් ඒ වගේ දෙයක් දැක්කා නම් ඒකට කියන අසුභ අරමුණ කියලා. අනිෂ්ඨාන මොන කියලා. අපි කැමති නැති අරමුණ. ඒ අනිෂ්ඨාන මොන දැකෙන හිතේ චක්ක විඥාන හිතේ අකුසල කර්මයක ඵලයක්. ඒ හිතත් ඡායසික ධර්ම හතත් අකුසල කර්මයක ඵලයක්. ඒක නිසා ඒක දෙන්න අකුසල විපාක චක්ක විඥාන කියලා. යම් හේකින් හොඳ ශෝභන දෙයක් අපේ ඇහැට අරමුණ වුණා. මල් ගහ එවාගේම බුදුරුවක් බෝධින් වහන්සේ නමක් චෛත්‍යයක් එවාගේ ප්‍රියමනාප හොඳ කැඳ ඇඳ පැඳගත්ත තමන් ප්‍රියමනාප පින්නේ සිල්ලුත් ඒ වගේ දකින කොට ඉදීම හිතේ ප්‍රබෝධයක් ඇතිවයි ඇති ඒවා කියන්නේ ඉෂ්ඨාරමුණු කියලා ඉෂ්ඨාරමුණු ඒ ඉෂ්ඨාරමුණේ ඇත ලක්ෂණ කොට පහළ වෙන චක්කු විඥානියද කියනවා කුසල විපාක චක්කු විඥාන කියලා මේ විදිහට ඒ කර්මයට අනුව ඒ විපාක සිට තෝරා ගන්න මෙහෙමයි. අනිෂ්ඨාරමුණක් ඇහැට අරමුණෝනා නම් පහළ වෙන්නේ අකුසල විපාක චක්කු විඥාන. ඉෂ්ඨාරමුණක් ප්‍රේමනා ඉෂ්ඨාරමුණක් ඉදිරියට හමුනා නම් ඒක දැකෙන චක්කු විඥානේ කුසල විපාක චක්කු විඥාන. හැබැයි ඔය හේතු නැහැ. හේතු කියන්නේ ලෝභ දෝෂ මොහොත් අලෝභ දෝෂ මොහොත් එකක්වත් නැහැ. ඒ නිසා බොහොම දුර්වලයි. හැබැයි දැන් මේ චක්කු විඥාන සිත පහළ වුණානේ ඒකෙන් ඉතා ගැඹුරෙන් කියේ දුකාරණයක්. දැන් අපේ සිත බවංග නමින් දිගට පවතිනවා. ඔය බවංග නමින් ප්‍රවස්නාමේ සිත එහෙම කියේදී අපේ ඇහැට අර වගේ අරමුණක් ලක් වෙනවා. වර්ණයක් ලක් වෙනවා. ඒ ලක් වෙන කොටක පාට බවංග හිතින් නැගිටීමක් වෙනවා. ඉස්සෙල්ල බවංග සිත සෙල වෙනවා වගේ සිතක් පහළ වෙලා බවංගෙන් අවදීන සිතක් ඇති වෙනවා. එතෙන්දී ඇති වෙන ආවර්ජන සිතක ලසිත කොහෙටද මේ අරමුණ ලක්ුණේ කියන එකයි ආවර්ජන සිතින් කරන්නේ. ඒකට කියන පංචද්වාරාවර්ජන සිත කියලා. ඒ කියන්නේ දොරටු පහෙන් කොයි දොරටුවටද මේක ලක්ුණේ කියලා ඒ සිතෙන් බලන්න. ඒ සිතේ තියෙන චාචක ධර්ම 10ක්. ඒ සිත ක්‍රියාසිතක්. කුසල නෙමෙයි අකුසල නෙමෙයි විපාක නෙමෙයි ක්‍රියාසිතක්. ඊළඟට හරියටම චක්කු විඥානේ පහළ වෙනවා. ඒ ආවර්ජන සිතින් තමයි තේරුම් ගන්න මේක ඇහැටයි මේ අරමුණ ලක්ුණේ කියලා. ඒකයි අද මිනිස්කාරය කිව්වේ. ඒ මනසිකාරයන කොටේ අන්න වර්ණය පේන්ඩ පටන් ගන්න අචක්කු වේ කාරයට මේ කැමරාවකින් පින්තෝර ගන්න වගේ සුළු මොහොතයි. ඒ ගොත්තම තද කරන්න වගේ එකක් තමයි හරියටන මේ වර්ණ රූපය ඇට ලක් වෙලා දැක ගැනීම. ඒ දකින එක කුසල් නෙමේ අකුසල් නෙමේ. ඒ දකින එක විපාක සිතකින් දැක්කච්චරයි. ඊළඟට හිතක් පහළ වෙනවා සම්පටිච්චනේ කියලා. මේකනේ තේලී අනහැදී. ඒ කියන්නේ රූප ආරමුණ තමන් පිළිගන්නාක් වැනි සිතක් පහළ වෙනවා. ඒක චෛතසික ධර්ම 10ක් කියලා. ඊළඟ සං තීනක හිතක් පහළ වෙනවා. ඒ කියන්නේ මේ ගහවල් දෙය කියලා තීරණය කරගන්නවා. යමුරෙන් නෙමෙයි ලාංඡන වශයෙන්. ඊළඟට පහළ වෙන උගොත්තපන කියලා ක්‍රියා හිතක්. අර සම්ප්‍රතික්ෂණ සම්තේන දෙකම විපාක සිත් දෙකක්. උගොත්තපන කියන්නේ ක්‍රියා හිතෙන් කරන්නේ ඒක චෛතසික 12ක් තියෙනවා. ඒ වොත්තපන ස්ථිතින් කරන්නේ මේ රූප ආරමුණ කුසල පැත්තට හෝ අකුසල පැත්තට හරවන එකයි. ඒක හරියට දොරටුවක් වාගේ සම්දිස්ථානයක් වාගේ. යම් කෙනෙක් චිත්ත පුරුදු කරලා තියෙනවා නම් දුටු දුටු දේ ආරමුණේදී කුසාසෙත් පහළ කරගන්න පුරුදු වෙලා තිබුණා නම් ඒකට කියන යෝනිසෝ මනසිකාරය කියලා. නුවණතෝරව කල්පනා කරන පුජ්‍යලයා. නුවණතෝරව කල්පනා කරන පුජ්‍යලයාගේ සිතේ ඒ වත්තපනි සිත කුසල් පැත්තට හරවනවා. එතකොට ඔන්න කුසල ජවනයක් පහළ වෙනවා. ඒ ජවන් සිත් හතක් තේලියට පහළ වෙනවා. කාමාශ්‍රය කියලා ජවන් සිත් තියෙනවා 29ක්. ඒ එකක් පහළ වෙනවා. එතකොට ඒ ජවන් සිත් හත ගිහිල්ලා ඊළඟට ඒ අරමුණ නැවත රසවිඳින්නක් මෙන් විපාක සිත් දෙකක් හට ගන්නවා සාධාරම්මන කියලා. ඔන්න ඒ දෙවිත බවංග ප්‍රතිත වෙනවා. දැන් ඔතන ගියා චිත්ත වාර 14ක්. චිත්තවාර 14න් දීන් ඔන්න ආය භවංගෙට වැටුණා. භවංගෙට වැටලා නවතින්නේ නැහැ. දැන් මේ ඇහිංගත් වර්ණ රූපය අරමුණු කරගෙන මනෝද්වාරික වශයෙන් සිට ඇතුණෙන්න ආයමත් ජවංගීතියක් දුවනවා. ඒකට කියන අතීතාරම්මන චිත්ත වීතිය කියලා. ඒ ජවංගීතියෙන් අර දුටු අරමුණ මනසින් අරමුණු කරනවා. දැන් ඇහෙන් නෙමෙයි මනසින් අරමුණු කරනවා. ඒ කියනවා චිත්තවාර 10ක්. චිත්ත වාර 10ක් යනවා. ඊළඟට අයමත් භවංග ප්‍රතිත වෙනවා. භවංගයට වැටෙනවා. අයත් භවංග සිත්ේ ගාන ගිහලා ඔන්න අයත් චිත්ත වේතියක් මනෝද්වාරික වශයෙන් පහළ වෙනවා. මේ දුටු දෙයින් නම සිහි කරන. මේ අහවල් දෙය කියලා නම සිහි වෙනවා ඒ ජවම් වේතිය. ඒකෙත් තියෙන චිත්ත වාර 10ක්. ඊළඟට අයමත් භවංගයට වැදලා චිත්ත වාර ගානක් ගිහිල්ලා නැවත චිත්ත වීතියක් පහළ වෙනවා. මේකෙන් ගන්න පුළුවන් අර්ථය මොකක්ද කියලා. ඒක කියන අර්ථ ආරම්මනේ මනෝද්වාරික චිත්තය. මේ බොහොම ගැඹුරු දැනක්. නමුත් මම මේ කියන්නේ අභිමාරි කියලා මතක තියාගන්නයි. මේ එකක් අපි අහලා තියෙනවා කියලා. ඒතකොට දැන් ඊළඟට නම ළඟට ඊළඟ චිත්ත වීතියෙන් දැනගන්නවා මේ අහවල්දේ අහවල් වැඩකට ගන්න පුළුවන් එකක් කියලා. අන්න අර්ථය සිහි කළා. ඊළඟට ආයමත් චිත්ත භවංගයේ වැටිලා චිත්ත වීතියක් පහළ වෙනවා. අන්න ඒක තමයි බලගත වෙන්නේ. කුසල සිතක් නම් පහළෝනේ බලගත් කුසල චිත්ත වීතියක් එතන පහළ වෙනවා. අකුසල සිතක් නම් එතනදී පෙළියෙද ගිය අකුසල බලගත් අකුසල සිතක් පහළ වෙනවා. මෙන්න මේ විදිහට වර්ණ රූපයක් ඇහැට ලක් වීමේදී මේ චිත්ත වැඩ කරන හැටි මේ කියාගෙන ගියේ. වර්ණ රූපයක් ඇහැට ලක් වෙනකොට මේ පෙළියක් දුර නැහැ. හැබැයි මේකට විනාඩියක් යන්නේ නැහැ. තත්පරයක් යන්නේ නැහැ. තත්පරින් කෝටියෙන් පංගුවක් තරම් කෙටි වේලාවක මේ ඔක්කොම සිද්ධ වෙනවා. ඒ මොකද? මේ සිත ඒක තත්පරයක් නැත්නම් ඇසිපියෙන් හෙළන කෙටි කාලය තුළ කෝටි ලක්ෂ වාරයක් උපදිනවා කිදිනවා. කොච්චරද කෝටි ලක්ෂ වාරයක්. එතකොට මේ චිත්ත නීති පහක් යන්නේ තත්පරයකින් කෝටියෙන් පංගුවක් නැහැ. ඒ තරම් කෙටි වේලාවක මේක සිද්ධ වෙනවා. දැන් ඉතින් මේ කියන්නේ කී දිග කතාවක්. ඊළඟට අපි සලකා බලමු ඔය වාගේ ඇහැට ලක්ෙන වර්ණ රූපේ නිසා පහළ වෙනවා සිතක්. එතකොට මේ සිතේට චිත්තේ කියවීමක් නිසාද ඒ අරමුණ දැනගත්තා. ඒ අරමුණ විශේෂයෙන් දැනගත්ත නිසා ඒක චිත්තයයි. ඊළඟට චිත්තේ කියන්නේ පුරෝගාමි කියලා, උප්පංගව රසං කියලා දැන් ඡයසිකයන්ද ප්‍රධාන උනේ සිතයි. චිත්ත තමයි ප්‍රධාන වෙලා මේ ඡායසිකන් එකතු වෙලා මේ වැඩ කටයුතු පෙරක් කෙරෙවි. ඒ වගේම සංකති යන්නේ තේලියෙද මේක යනවා. ඒකට කියන චිත්ත නියාමය කියලා. මේක තේලියෙද යන බව සිතේ වැදෙන ආකාරයයි. ඒ වගේම ලැබෙන අරමුණ මේකට ආසන්නම හේතුවයි. අරමුණක් ඇතුවෙන හිත පහළ වෙන්නේ. මෙන්න මේක නිසා ඔය විදිහට මේ සිත දැන් කනට ශබ්දයක් ගැනුණත් ඔය සැලැස්මට තමයි සිත් වේලි පහළ වෙන්නේ. නාසිකාවට ගඳ සුවඳක් දැනුණත් මේ සැලැස්මට සිත් වේලි පහළ වෙන්නේ. දිවට රසක් නිරසක් දැනුණත් මේ පිළිවෙලටයි චිත්ත වාර පහළ වෙන්නේ. කායත සැප හෝ දුක් හෝ ස්පර්ශයක් දැනුණත් මේ විදිහටයි චිත්තේ පැවැත්ම. සිතෙන් ගන්න අරමුණු වලදී මේ ආකාරයෙන් සිතේ පවතිනවා. එතකොට මේ හැමතැනකම ඉන්නේ අරමුණ ගන්න ස්වභාවය, අරමුණ දැනගන්න ස්වභාවය සිතයි. ඒකයි චින්තේටි චිත්තං කියන මේ පදයෙන් අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට අපි සලකා බලමු මේ සිතේ තියෙන අර්ථය මොනවද කියලා. දැන් මේ සිතේට බුදුරජාණන් වහන්සේ භාවිතා කළ නම් 10ක් තියෙනවා. කතමන් තස්මින් සමයේ චිත්තං හෝති. යන් චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං මනින්ද්‍රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්‍ධෝ සංඥා මනෝ විඤ්ඤාණ ධාතු ඉදං තස්මින් සමයේ චිත්තං කෝති. මේ ධම්ම සංගණේ ප්‍රකරණේ නිසූත්‍ර පාඩය. මේක තේරුම චිත්ත නම් කුමක්ද? යන් චිත්තං අරමුණු සිතනාර්ථයෙන් යම් සිතක් වේද ඒක චිත්තයයි. මනෝ අරමුණු මැනගන්න අර්ථයෙන් මනෝ නම් වෙනවා ඒ සිත. මානසං අරමුණු මැනගන්න අර්ථයෙන්ම මානස නම් වෙනවා. හදයන් අදහස් දරා ගන්න අර්ථයෙන් හදේ නම් වෙනවා චිත්තය. පණ්ඩරං රූපාදියක් වගේ කිලුට නොවන බැවින් පණ්ඩර නම් වෙනවා සිත. මනෝමන ආයතනං ආයතන අර්ථයෙන් මනෝ මන ආයතන නම් වෙනවා. මනින්ද්‍රියං අරමුණු දැනගැනීමේ ප්‍රධානයා බැවින් මන ඉන්ද්‍රිය නම් වෙනවා. විඥානං අරමුණු විශේෂයෙන් දැනගන්නා නිසා විඥානීය නම් වෙනවා. විඥානස්කන්ධ එකක් නොවේ බොහෝම රාශියක් වන බැවින් විඥානස්කන්ධේ නම් වෙනවා. සංඥා මනෝ විඥාන ධාතු ඒ ලැබෙන අරමුණට අනුරූපව ඒකට යෙදෙන ඡායසක ධර්මයන්ට අනුරූපව පහළ වෙන බැවින් කඤ්ජා මනෝ විඥාන ධාතුණං වෙනවා. දැන් මෙතන වචන 10ක්ම කියවුණා සිත පිළිබඳව. මේ ඔක්කොම සිතට සමානාර්ථකී වචන. මේ නම් 10 ලැබුණේ සිත්‍යක් සිතේ තියෙන ක්‍රියාකාරීත්වයේ උඩයි. සිතේ තියෙන ක්‍රියාකාරීත්වය උඩයි මේ නම් ලැබුණේ. කියන්න දැන් අපි සලකා බලමු මේ සිතේ අර්ථකථාචාර්යයන් වහන්සේලා දක්වලා තියෙන විග්‍රහයක්. විචිත්ත කරණ චිත්තං අත්තනෝ චිත්තතායවා චිතං කම්ම කෙලේසේහි චිතං තායතිවා තත කිනෝති අත්ථ සන්තානං විචිත්තාරම්මනන්ති චාති. මෙන්න අර්ථ හයක් තියෙනවා මේ සිතේ ස්වභාව හඳුන්වන්න. විචිත්ත කරණ චිත්තං මේක තේරුමක්. විචිත්‍රු දේ නිර්මාණය කරන්න සිතයි. අත්තනෝ චිත්තතායවා මේ සිත තමාම විචිත්‍රුයි. චිතං කම්ම කෙලේසේහි පූර්ව භවයේ රැස්කල කර්මයක් ක්ලේශේන නිසා මේ සිත ගොඩ නැගුණා. ඒක තවත් තේරුමක්. චිතං තායතිවා තත මේ කර්ම ක්ලේශයන්ගෙන් හදගෙන තියෙන පංච උපාදානස්කන්ධය ආරක්ෂා කරනවා චිත. ඒකත් එක තේරුමක්. කිනෝති අත්ථසංතානං නිෂ්පන්ද පරම්පරාව දිගකලක් පවත්වාගෙන යනවා මේ චිත. විචිත්තාරම්මනන්තිත නානාවිද විසිතුරු අරමුණු ගැනීමේ සමර්ථ වෙනවා චිත. දැන් මේ තේරුම් හයට තමයි අර්ථකථාචාර්යයන් වහන්සේලා සිත විග්‍රහ කරන්න තියෙන්නේ. එයින් පළමුවෙන් කියන හිතලා බලමු විචිත්ත කරණ චිත්ත. මේ චිත්තේ විචිතුරු දේවල් නිර්මාණය කරනවා. දැන් අද කාලේ මේ මනුෂ්‍ය ජීවත් වෙන ලෝකයේ මොනතරම් විචිතුරු දේවල් නිර්මාණය වෙලා තියෙනවද? බුදුරජාණන් වහන්සේ කාලෙත් යම් යම් විචිතුරු දේවල් නිර්මාණය වෙලා තිබුණා. ඒක ඇතාපියෙත් එහෙම තිබුණා. මහා උසද පඬිතුයන් වහන්සේ කාලේ බලන්නේ කවුරුත් දන්නේ නැති විදිහේ පුදුම විදිහේ උමගක් කැනලා ස්වයංක්‍රීය ගොරවල්හා ස්වයංක්‍රීය ආලෝක ඇති ඉලක්කේ මේවා නිෂ්පාදනය කළ උන්වහන්සේ ජලයෙන් වැඩ අරගෙන තියෙනවා ඒ ගඟක් අයිනි. මේ මොන හාස්කම දුකම ඇදුවේ Taman හිතෙන්නේ වෙන කවුරුත් ඒක දන්නේ නැහැ. මේ මහා උසද පඬිතුයන් වහන්සේ තමයි ඒක සිතින් නිර්මාණය කරලා බෝම දක්ෂ ලෙස රටවල් 101ක් සම්බන්ධ කරා. රටවල් 101ක් සමග සම්බන්ධ බවට පමිණෙව්වා. නැසෙක් මදුරුවෙක් විදින තරම්වත් ලයක් නොසොල්වා මුළුමහත් රජවරු ඕනෝන් සමගේ පිහිටෙව්වා. යුද්ධ කෝලාල සංසිඳෙව්වා. දෙකෝරම සමත් වුණේ සමන්ගේ සිට. එවාගේ අද කාලයේ මොනතරම් නිර්මාණ දේවල් තියෙනවද? ගුවන් යාන නිර්මාණය දැන් අද මේ තාක්ෂණයේ මොනතරම් දියුණු වෙලා තියෙනවද? ඕනෙම රටක ඉඳලා මොහොතෙන් කතා කරන්න පුළුවන් රූප දකින්න පුළුවන් নানা ප්‍රකාර දේ නිෂ්පාදනය කළා තියෙනවා. මේවා කවුද නිෂ්පාදනය කළේ? දෙවියෙක් බ්‍රහ්මියෙක් නෙමෙයි. දෙවියන් බ්‍රහ්මියන් කරන්නේ සිත මුල් කොටගෙනයි. ඒ ඔක්කොම නිර්මාණය කළේ ඒ පුජ්‍යලයන්ගේ සිතයි. පළමුවෙන් මේක සිතනවා. පළමුවෙන් සිතලා ඒ අනුක්‍රියා කරනවා. දැන් අපේ ලංකාවේ තියෙනවා මේ විහාරස්ථානවල චිත්‍ර කර්ම. මේ චිත්‍ර කර්මයක් අඳිනේ චිත්‍ර වාසු නැහැ කෙනෙක් ඒ කරන් ඉස්සර වෙලා ඔහුගේ හිතේ අඳ ගන්නවා. ඒ චිත්‍රයේ ඉස්සරහින් හිතේ අඳ ගන්නවා. ඉතින් අඳගෙන ඒක කරදාසියකාරී විද්‍යේකාරී ඉස්සලා අඳිනවා. ඒ අඳලා තමයි ප්‍රතිමා නිර්මාණ ආදී කරන්නේ. චිතුවම් අඳින්නේ. ඒතොල ලෝකයේ සිතේ මේව අඳගත් නිසා නේද විසුතු දේවා නිර්මාණය කෙලේ. මෙන්න මේක නිසා මේ ලෝකේ යම් තාක් විෂිතුරු දේවල් ඇතුත් ඒ සියල්ල නිර්මාණය කළ තියෙන සිටි චිත මුල් කොටගෙනයි. නිසා විචිත්ත කරන ආර්ථයෙන් සිත නම් වෙනවා. එවාගේම අත්තනෝ චිත්තතායවා මේ සිතේ තමම විෂිතුරුයි. තමම විෂිතුරුයි. ඒකෙන විවිධ ආකාරයි. වෙලාකෙන් hina වෙන සිතක්. වෙලාක තරහ ගන්න හිතක්. වෙලාක හඬන හිතක්. වෙලාවකට සාදු කෙන හිතක්. වෙලාවකට බැන බැන යන හිතක්. වෙලාවක කෑම ගන්න හිතක්. තව වෙලාවක නිදා ගන්න හිතක්. තව වෙලාවක වතුර නාන හිතක්. තව වෙලාවක ඉරියව් මහණු කෙන හිතක්. තාවෙලාක ව්‍යායාම කරන ඉඩක් එක එක කාලේ ක්‍රියා කරන්නේ කවුද? මේ සිටියේ තියෙන විසිතුරුකමයි. පත්තනෝ චිත්තසාරවා තමාම විසිතුරුයි මේ සිටේ. චිත්තතරං විසිතුරු දෙයක් ඇත්තේ නැහැ කිව්වොත් ඒක සත්‍ය මෙනි පිළිගන්න දෙයක්. චිත්තතරු චිත්තතරං විසිතුරු දෙයක් එන ඇත්තේ නැහැ. ඒක සත්‍යයි. ඊළඟට තමයි චිත්තං කම්ම කෙලෙසේහි. ඒ කියන්නේ කර්මයේ සහ ක්ලේශයන් නිසා මේ සිත හටගෙන තියෙන්නේ. කොහොමද එකක් දැන් අපි තෝරගන්න ඕනේ ඉතා ගැඹුරු තැනකින්. දැන් අපි සලක බලමු අපි මේ මනෝලෝ උපන්නා. මේ මනෝලෝ උපදිනකොට පළමුවෙම හිත හටගත්තේ ප්‍රතිසන්දි විඥානයකනේ සිතක්නේ. හැබැයි සිත තනියෙන් නෙමෙයි. පංච උපාදානස්කන්ධයෙන් උන් හිතත් එක්ක පහළ වුණා. සිතයි සිතේ යන ඡායසික ධර්මයි සිතට ආධාර වෙච්ච රූප ධර්මයි ඔක්කොම එතන පහළ වුණා. ඒකට හේතුව පූර්ව භවයේ සිද්ධ කරගන්නාද කුසල කර්මයයි. ඒ කුසල කර්මයේද කියන කර්ම භවයේ කියලා. කර්ම භවය. ඒ කුසල කර්මයේ කරන් ඉස්සල චේතනාවක් පහළ වුණා. ඒකට කියනවා සංස්කාර කියලා. ඒ චේතනාව පහළ වෙන්නේ මුලින් අකුසල සිතක් පහළ වුණා. ඒක ලෝභ මූල අකුසල සිතක්. ඒ මොනවාද? අපි පෙර ජාතියක හිතුවා ඊළඟටම මනුෂ්‍ය ලෝක උපදින්න ඕනේ. මනුෂ්‍ය ලෝක උපදින්න ඕනේ ඒක බොහෝම හොඳයි වාසනාවන්තයි මනුෂ්‍ය ලෝකේ උපන්න පින් කරගන්න පුළුවන්. අන්නිතෝට මනුෂ්‍ය ලෝකේ උපදින්න ඕනේ කියලා හිතේ ලෝභ හිතකින්. මනුෂ්‍ය ලෝකේ තියෙනක අනිත්‍ය වූ දුක්ඛ වූ අනත්ත වූ අසුභ වූ නාම රූප දෙකක් බවේ දාන්නේ නැහැ. පංච උපාදානස්කන්ධ බව දාන්නේ. දොළොස් ආයතන බව දාන්නේ. ඇති වෙන නැති වෙන දේ බවේ දාන්නේ නැහැ. ඒ දන්නේ නැතිකමද කියනවා අවිද්‍යාව කියලා. ඒකත් අර ලෝභ මූලෙහිදී පහළ වුණා. ඊළාට අපි හිතනවා අවිද්‍යාවෙන්ම මට ඕනේ කරන්නේ මනුෂ්‍ය ලෝකෙමයි. අන්න එතන ඇති වුණ උපාදානෙ. දැන් උටට අවිද්‍යාව තණ්හා උපාදාන කියන තුනක් එදා ඒ ලෝභ හිතේ පහළ වුණා. ඉතින් මේ අවිඤ්ඤා තණ්හා උපාදාන එක හිතේ පහළ වුණ අතර ඒ හිත නිසා ඇති කරගන්න කුසලයක් කරන්ද මනෝලෝකදී. එක දානියක් දෙන්න, එක සීලයක් රකින්න, කවරෝ පින්කමක් කරන මනුස්ස ලෝක උපදින්නේ සුදුසු. ඒ සඳහා යෙදු චේතනාව අන්න සංස්කාරයයි. ඒකට අපි කියනවා අවිඤ්ඤා පඤ්ඤා සංකාරා කියලානේ. ඒ සංකාර නිසා ඊළඟට ඒ කර්මයේ සිද්ධ කරගන්න කුසලයේ පුරව ගන්න. නිසේ ඇතියට මේ කුසලයේ අපි සම්පූර්ණ කරගන්න. ඒකට කියනවා කර්ම භවය කියලා. එතකොට අවිජ්ජා තණ්හා උපාදාන මුලින් ප්‍රත්‍ය වුණා අකුසල සිටේ ඉඳගෙන ඊළඟට කුසල සිටේදී සංස්කාර කර්ම කියන දෙක යෙදුණා. ඔන්නයේ කියන්නේ එතකොට දැන් තියෙනනේ කර්මයයි ක්ලේශයයි දෙකම ඔතනනේ. සංස්කාරයි කර්මයයි කියන එක කර්මය. අවිද්‍යා තණ්හා උපාදාන තුන ක්ලේශ. මෙන්න මේ දෙක පිළිපෙලා තමයි අපි මේ මනෝලෝක ප්‍රතිසන්දිය ගන්න අවස්ථාවට පත් උනේ. ඒකට පත් උනේ මක් නිසාද? මේ චිත්ත නියාමයේ අනුවයි. මේ චිත්ත පාලනය කරන කෙනෙක් නැහැ. මේ චිත්තයයි මේක පාලනය වන්නේ. ඒකට කියන චිත්ත නියාමයේ කියලා. දැන් අපි සලක බලමු මේක සිදුවෙච්ච හැටි. අපි එදා ඒ පූර්ව භවයේදී මේ කුසලයේ සිදු කරගෙන තිබුණා. ඒ කුසලයේ නිතර අපි මෙහෙය කරමින් තිබුණා. ඒ ආචීන වශයෙන් ආචීන කියන්නේ නිතර නිතර භාවිතා වුණා හිතේ. ඇඳී තිබුණා තදින්. අපට යම් වෙලාවක මරණාසන්න මොහොතක් එළඹී තිබුණා. ඒ මොහොතේදී අවසාන චිත්තවර 17ක් තියෙන අතරතදී දැන් තව චිත්තවර 17කින් චුතියේවත් මරණේ සිද්ධ වෙනවා. ඔය අතර තුරදී පහළ වෙනවා මරණාසන්න ජවම් වීතිය කියලා චිත්තවාර පහක්. ඒකට කියන්නේ මරණාසන්න ජවනේ කියලා. ඒ ජවන් සිතට අර සිදු කරගත් කුසල කර්මයේ හෝ කුසල කර්මයේ සඳහා ගත උපකාරණයක් හෝ සිහි වෙනවා. නැත්නම් මේ කර්ම අනුභවයෙන් උපදින භවයෙහි අරමුණක් අරමුණ වෙනවා. එතකොට කර්මයේම තියුණා නම් කර්ම නිමිත්ත. ඒ කර්මයේ සිදු කරගන්නත් උපකාරය උපකරණයක් දේවනා නම් කර්ම නිමිත්ත. උපදින තැන මව කුසේ යම්කිසි ලකුණක් වෙනුණා. කතුපාට රෙද්දක් වගේ දෙයක් තමයි මව කුස ගැන පෙනෙන්නේ. ඒකට ඒක ගත නිමිත්ත. ওই තුනෙන් එකක් ලැබෙනවා ලැබෙනවාමයි. ඒක කෙනෙකුගේ මෙහෙයවීමෙන් නෙමෙයි කම්ම බලයෙන් උපද්දාති. තමන්ගේ කර්ම බලයෙන්මයි ඒක හිතට වැටෙන්නේ. ඒකනේ බොහෝම කෙටි වෙලාවයි. දැන් මම මුලින් කියවන්නේ තත්පරයකින් කෝටියෙන් පංගුවක් නැහැ කියලා ඒ තරම් කෙටි වෙලාවක්. මේ කර්ම නිමිති ගති නිමිති කියන තුනෙන් එකක් අරමුණු කරගත්ත ජවන්සෙත් පහ නිරුද්ධ වෙනකොට ඊළඟට සදාරමණ දෙකක් ඇති වෙන්නත් පුළුවන්. බවංග සිතක් ඇති වෙන්නත් පුළුවන්. එසේ නැතිවම උඩ සදාරමණ භවංගේ තනතුරු තුතිය හරි ජවනයේ තනතුරු භවංගේ තනතුරු තුතිය හරි ජවනයේ තනතුරු තුතිය හරි කියන මේ තුන් ආකාරයෙන් එකතක ක්‍රමයකින් චුති චිත්ත පහළ වෙනවා. ඒකට චුති චිත්තය කියන්නේ මේ ජීවිතේ විපාක සිත්වල අන්තිම සිති කියන එකයි. මේ ජීවිතේ විපාක සිත් වශයෙන් පටිසන්ධි සිත් විපාක සිතක්. ඒ නිසා සමානම විපාකයකට තමයි බවංගි සිත් කියන්නේ. ඒ බවංගි සිත්වල අන්තිමේද තමයි චුති චිත්තය කියන්නේ. පටිසන්ධි බවංගං චේතතාචවණ මානසං ඒකමේව තේවේක විෂයංචේක ජාත්‍යං කියලා මේ ගැන හඳුන්වනවා. එක බවයකදී පටිසන්ධි සිතයි බවංග සිත් දෙලයි චුති චිත්තය කියන තුන එකක්මයි. එක කුසලයක විපාකයක්. දැන් මනෝලෝකතින කුසල විපාකයකින් එකම කුසලයක ජනක කර්මයාගේ එකම විපාක සිත් දෙලක් තමයි ওই අවස්ථා තුන. නම් වශයෙන් තුනක් වුණාට සිත් වශයෙන් එක හා සමානයි. පටිපලමින් අට ගන්න සිත් ප්‍රතිසන්දි නමින් කියවෙන්නේ මේ භවයයි ඒ භවයයි එකතු කරන හිත නිසා. අන්තිමිතර ජ්‍යොති කියලා කියන්නේ මේ භවයෙන් අවසන් වෙන සිතයි. නැද සිත්වට බවංග සිත් කියන්නේ ජීවිතය ආරක්ෂා කරගන්න හිත නිසා. ඒ කාර්යයට කොඳුනාරේ කියවාගි. දැන් අපේ ශරීර අවයව ඔක්කොම දරා සිටින්නේ අපේ කොඳු ඇට පෙළිය නිසානේ. දැන් අපට දෙමින් ඉන්න බෑනේ. ඒ වගේ අපේ සිත් පෙළියේ පවතින්නේ මේ බවංග සිත් මනරින් පවත්නා නිසායි. එතකොට ඒවා අක්‍රියයි. අක්‍රිය කියන්නේ වෙන අරමුණු ගන්නෑ. එදාර මරණාසන්න මොහොතේ ගත අරමුණ තමයි පටිසන්ධි සිත්යේ බවංග සිත්වලයි චුති සිත්යේ තියෙන අරමුණ. එදා අපි අරමුණු කරගත්තේ මල් වට්ටියක් නම් ওই මල් වට්ටියේ තමයි චුති සිත්යේටත් අරමුණ. බවංග සිත්වලටත් අරමුණ පටිසන්ධි සිත්වලටත් අරමුණ වෙන අරමුණ ගන්නේ නැහැ. දැන් අද කාලේ යටිහිත කියලා කියන්නේ ඔන්න ඕකයි. යටිහිත කියලා බොහෝ දෙනා කිව්වට ඔක නියම තේරුම බවංග සිත් කියන එකයි. බව සංඝ භූතන්ති බවංග. මේ උත්පත්ති භවයේ ප්‍රධාන අංගය තමයි බවංග හිත. ඉතින් මෙන්න මේ දෙයට චිත්තයේ යනවා. ඊළඟට අපි සලකා බලමු දැන් මේ කර්ම ක්ලේශයන්ගෙන් ගොඩනැගු නිසා මෙන්න මේකට කියන චිතං කම්ම ක්ලේශේයි. කර්ම ක්ලේශයන්ගෙන් සැස්කල නිසා ගොඩනැගු නිසා පහළ කළ නිසා පවත්වන නිසායි මේකට චිත්තය කියලා කියන්නේ. ඒක තව තේරුමක්. චිතං කායේ වාතත. මේ සතර නිතේරුම. චිතං කායේ. චිතං කායේ කියන්නේ දැන් අපේ මේ පංච උපාදානස්කන්ධය මේක කර්මක්ලේශයන් ගෙන්නේ ගොඩේලා තියෙන්නේ ඇදලා තියෙන්නේ ඒ මේ පංච උපාදානස්කන්ධය නැමෙති මේ දැස්සු ස්කන්ධ පරම්පරාව ආරක්ෂා කරනවා මේ සිත. මේ සිතෙන් තමයි මේ ස්කන්ධ ආරක්ෂා කරන්නේ පරිහරණය කරන්නේ. වෙලාවට දක්ම දෙන්නේ වෙලාවට මූණ සෝදන්නේ වෙලාවට කෑම බීම ගන්න වෙලාවට අඳින්නේ පළඳින්නේ වෙලාවට ඇවිදින්නේ වෙලාවට මේ වැඩ කරන්නේ වෙලාවට නිදා ගන්න වෙලාවට නාන්නේ ඔක්කොම කරන්නේ මේ පංචස්කන්ධයේ පවත්වගෙන යන්නේ. දැන් කුඩා කාලේ නොදන්න නොදරු කාලේ මව්පියන් යටින් හැදෙනවා. එදා පටන් මේ ශරීරේ පාලනය කරන්නේ කවුද හිතෙන්නේ? ඒ කියන්නේ දැන් බලන්න මව් කුසෙල් ඉන්න කොටදී මව් කුසෙන් මව්තුමේ අනුභව කරන ආහාර වලින් මේ ශරීරය යැපෙනවා. යම් දාසක මනලො එළිය දකිනවා. දිවි වේදවා. එතකොට මාස ගණනාවක් ශරීර අභ්‍යන්තරයේ අවහිරිය තිබුණු හුස්ම ටිකක පාටම පිට වෙනවා. පිටේලා හුස්ම ටික පිට වෙච්ච ගමන් අයමත් ඒ දරුවා ආශ්වාසයක් ගන්න හුස්ම ඇතුළු කරගන්නවා එක්වරට. එතකොට ඒ දරුවා මව කුසේ ඉඳලා එළියට දකින ඉඳ දකිනකොට මේ වටපිටාවේ තියෙන සියුම් දූවිල්ල මේ දරුවාට ආග්‍රහණයනකොට කිඹුමක් යනවා. එදා පටන් මේ දරුවා මේ යනතුරු කරන්නේ ආශ්වාස ප්‍රශ්වාසනේ. කවුද මේ ආස්වාද ප්‍රස්වාස නිර්මාණය කරන්නේ සිත්? මේ සිත ආස්වාද ප්‍රස්වාස ඇති කරනවා. ආස්වාද ප්‍රස්වාස නැතිනම් ජීවිතය නිරුද්ධ වෙනවා. එතකොට මේ ආස්වාස ප්‍රස්වාස දෙක චිත්තෙන් හත ගන්න බැයින් චිත්ත සමුට්ඨානයි. විලාම හිතියා දෝක සිදු වෙනවා. හැම ඉරියවකම සිදු වෙනවා. නොසිතුවා සිදු වෙනවා. එතකොට මේ මොහොතේ ප්‍රතම් මේ සුවසනේ නිසා ශරීරයේ පවත්වගට යනවා. ඒක නිසා කාය සංස්කාර කියනවනේ. එතකොට මේ සිත නිසා නේද මේ අස්සාද ප්‍රස්වාස පවතින්නේ. අස්සාද ප්‍රස්වාස නිසා නේද ජීවිතේ රැකෙන්නේ. එනිසා කියන්නේ ප්‍රාණ වායුව කියලා. එතකොට අන්න සිතින් මේ කර්ම ක්ලේශයන්ගෙන් ගොඩනැගුණු පංචස්කන්ධේ රගිනවා. ඊළඟට උපන්දාපතන් මේ මොහොතේ පතන් අත හොලවනවා, පය හොලවනවා, එහෙ හැරෙනවා, මෙහෙ හැරෙනවා. ඉතින් දරුවා නැගිටින්න බැරි වුණත් ඒ දරුවා දඟලනවා. ඔය වගේම ඒ හැම වෙලාවකම මේ දරුවාගේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ සිත නිසා. ඉතින් හැබැයි කුඩා වයසේදී තමන් කරන කියන දේවල් තමන්ට තේරෙන්නේ නැහැ. නමුත් ඒක කොහොම සිදු වෙනවා මේ සිත නිසා. ඊළඟට මේ දරුවා අවුරුදු 12ක් 14ක් ගියාම දෙමව්පියන් ගුරුවරුන් එකතු වෙලා දරුවට අකුරු කියලා අධ්‍යාපනයක් දෙනවා. එදා පටන් අවුරුදු 15ක් 20ක් ඉතින් බොහෝම මහන්සියෙන් අධ්‍යාපනය ඉගෙනවා ජීවිතේ පරිහරණය කරමින්. ඒ කියන්නේ ඉතින් උපන්දා පටන් කෙලෙසම් සොතුමල මෝත්‍ර පහ කරන්න වෙනවා, කෑම බීම ගන්න වෙනවා, ඉරියව් මාරු කරන්න වෙනවා, සෙල්ලම් කරන්න වෙනවා, ව්‍යායාම කරන්න වෙනවා. ඔය අතරේ ඉගෙන ගනිමින් සමාජ රැකියාවල ඉඳෙන වෙනවා. ඔය හැම තියක්ම කරන්නේ මක් නිසාද? මේ සිත නිසා මේ ස්කන්ධ පරිහරණය කිරීමයි. ස්කන්ධ පරිහරණය කරන්නට මේ සිත අත්‍යවශ්‍යයි. සිතෙමත් නැත්නම් මේ කරෙන්නේ නැහැ. ඒක නිසා සිතෙන් තමයි මේ කර්ම ක්ලේශයන්ගෙන් හටගත්ත පංච උපාදානස්කන්ධයේ පරිහරණය කරන ලබන්නේ. ඒකයි අද චිත්තං කායති කියලා කියන්නේ. ඒක බලන්න මඳුරෙක් විඳින දෙන්නේ. කිදෙන්ද දෙන්නේ. කනක් දැනෙන් දෙන්නේ. ඇඟ සෝඳ කරනවා. දාඩි වැටෙන් දැනන ඇඟ සෝඳ ගන්නවා. නානවා පිරිසුදු වේගවා. දෙහෙතෙන් දෙන්නේ. ඉතර දෙයක් හැදෙන දෙන්නේ. බෙහෙත් බොනවා. හැම දෙයකටම බඩගින්නින් දෙන්නේ නැහැ. හැම බීම ගන්නවා. හැම දෙයක්ම කරන්නේ සිත නිසා. එතකොට හැම දෙයකින්ම දැන් ඉතින් අධ්‍යාපන ඉවර වෙලා තකියාවකට පටන් ගන්නවා. එහෙමත් නිසාද මේ පංච උපාදානස්කන්ධ පරිහරණයට අවශ්‍ය දේ නිෂ්පාදනය කරගන්න මිලිමුදල් අවශ්‍යයි. ගේදොර එවාගේ නැද පුටු කොට මෙත ඇතිරිලි කැම බීම සඳහා දේවල් හැම දෙයක්ම යාන වහන උන කරනවා. ඒ වාස්තිකා කියලා සම්පූර්ණ කරන්න යන්නේ මේ සිතයි. සිරින් බෑර නෙමෙයි. එනිසා මේ සිත මේ පංච උපාදානස්කන්ධේ නැති කර්ම ක්ලේශයන්ගෙන් පටගත් මේ ස්කන්ධ සංතතිය පවත්වනවා. පාලනය කරනවා. එනිසා චිතං සායති කිව්වා. ඊළඟට චිනෝති අර්ථ සංතානං අන්න තවත් තේරුවා. අර්ථ සංතානං චිනෝති. අර්ථ සංතානං කියන්නේ මේ ආග්භාව පරම්පරාවනේ. දැන් අපේ ආග්භාව කියන්නේ රූප ගොඩක්, වේදනා ගොඩක්, සංඥා ගොඩක්, සංස්කාර ගොඩක්, විඥාන ගොඩක්. මේවට කියන ස්කන්ධ කියලා. රාශි අර්ථයෙන් ස්කන්ධ කියලා. ආයතන වශයෙන් 12ක් තියෙනවා මෙතන. ධාතු වශයෙන් 8ක් තියෙනවා මෙතන. ඉන්ද්‍රිය වශයෙන් 18ක් තියෙනවා මෙතන. පටිච්චසමුප්පාද වශයෙන් අංග 12ක් මෙතන තියෙනවා. පဋාණ ප්‍රත්‍ය වශයෙන් 24ක් මෙතන තියෙනවා. මේවා තමයි මේ කියන්නේ ආත්ම සංතානයි. මේ ආත්ම සංතානයේ කිනෝති මේ එවාගෙම කිනෝති අර්ථ සංතාන මේක වැඩි දියුණු කරනවා. වැඩි දියුණු කරන්නේ කොහොමද? ඇහින් දකිනින් කුසල් හෝ අකුසල් රැස් කරනවා. කනෙන් අහමින් කුසල් අකුසල් රැස් කරනවා. ගඳෙන් සුවඳ විඳිනින් කුසල් අකුසල් රැස් කරනවා. දිවෙන් රස විඳිනින් කුසල් අකුසල් රැස් කරනවා. කයින් සැප හෝ දුක් විඳිනින් කුසල් අකුසල් රැස් කරනවා. හිතින්ම කුසල් අකුසල් රැස් කරනවා. මේ රැස් කරන්නේ කවුද? සිතෙනි. සිතෙන් තමයි මේ සියලුම රැස් කිරීම සිද්ධ වෙන්නේ. සිත මුල් කොටගෙන. එනිසානේ අර මනෝපුබ්බංගම ධම්මා, මනෝසෙක්ඛා, මනෝමය ආදි බුද්ධ වචනේ පැහැදිලි කරන්නේ කුසල් අකුසල් සියල්ලට පූර්වාංගම වෙන්නේ සිත. කුසල් අකුසල් සියල්ලට ප්‍රධාන වෙන්නේ සිත. කුසල් අකුසල් සියල්ලට නියමුවා වෙන්නේ සිත. ඒවා නිර්මාණ වෙන්නේ සිත. එනිසා මේ කියන පංච උපාදාන ස්කන්ධේ සංජාතේ ආත්ම සංකානයේ දුක කල්පවත් වෙනවා. අද මේ රැස් කරගන්නේ කුසල අකුසල කර්ම නිසා ප්‍රමාණ කරන්න බැරි තරම් දික්සසරක් යන උත්පත්ති මරණ වශයෙන්. භවයෙන් භවයට භවයෙන් භවයට එක එක විශ්වලාගෙන මේ ස්කන්ධ පරම්පරාව ගෙනියන්නේ සිටයි. ඒ කියන්නේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ දේශනා කළ එක භවයක ප්‍රතිසන්දිය. ඊළඟට භවංග, ඊළඟට ජවන, ඊළඟට චුති. මේ විදිහට නැවත ඊළඟ භවයේ අයමත් වූ පරම්පරාව යනවා. ප්‍රතිසන්දි භවංග, ජවන චුති දීතිසි. ඔය විදිහට දිගට යන චක්‍රයක් තමයි මේ ස්කන්ධ පරම්පරාවේ පැවැත්ම. ඒක කවුද සිද්ධ කරන්නේ? මේ සිතයි. දැන් පටිච්චසමුප්පාදය ගැන කියනකොට පටිච්චසමුප්පාදයෙන් එකට ප්‍රත්‍ය වෙනකොට ප්‍රධානම තැන ගන්න හිතයි. ඒක නිසා කිනෝති අත්සන්තානං ආත්මසන්තානේ භව සංසාරයේ ඈතට ඈතට ගෙනියන්නේ සිතයි. චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස් ඒක ධම්මස්ස සම්මේ වස මන්නෝගුන් කියලා බුදු වචනයක් තියෙනවා. මේ ස්කන්ධ ලෝකයේ ඉදිරියට ගෙනියන්නේ සිතයි. චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති. මේ චිතෙන් සිත තමයි මේක ඇදගෙන යන්නේ. එවගේම චිත්තස් ඒක ධම්මස්ස මේකම ධර්මයක් වූ සිතට සබ්බේ වතමන්නගුන් සියල්ලෝම යටත් වෙලා ඉන්නවා. සියල්ලෝම යටත් වෙලා ඉන්නේ මේ සිතටයි. සිතෙන් තමයි ඔක්කොම මේ කටයුතු කරන්නේ. එතකොට මෙන්න ඊළඟට අන්තිම වචනේ තමයි විචිත්තාරම්මනන්තිච. මේ සිත විසුතුරු ලෙස ආරමුණු ගන්නවා. දැන් බලන්න ඇහැ පියාණන් හිටියත් මොන මොන දේවල් මැවි මෙවි හිතට දෙනවද? මොන තරම් දේවල් මැවි පේනවද හිතට? භාවනා කරන්න කියලා වාඩි වෙනවා සමහරු. මොන භාවනාවක්ද 17 හිතේ වමියෝ හිතේ මවමවා බලනවා. අතීත දේවල් මවා ගන්නවා, අනාගත දේවල් මවා ගන්නවා, නැති දේවල් මවා ගන්නවා, ඇති දේවල් මවා ගන්නවා. ඔක්කොම හිතෙන් මවාගෙන මවාගෙන විසුතුරු කරන හිතක් ඇටියට හදා ගන්නවා. ඉතින් ඒ වාට ඇලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. ওই විදිහට මේ සිතේ පැවැත්ම. දැන් ඇහැ අරගෙන හිටියත් දකිනවා, මේ අහනවා, මේ ගඳ සුවඳක් මිදිනවා, මේ රසක් මිදිනවා, මේ සැප දුක් ස්පර්ශයක් මිදිනවා, හිතෙනුත් හිතෙනවා. මේ කාර්යයට පුදුම විද්‍යාවක් වාගේ. මේ නියත මේ සිත විෂිතුරු ලෙස ආරමුණු ගන්නවා. ඒ විෂිතුරු ලෙස ආරමුණු ගන්න බැවින්ද මෙතන කියනවා විචිත්ත ආරම්මන ඇති බැවින් සිතයි කියලා. දැන් අතුරු තේරුම් හයයි මෙතන කියවුණා. විෂිතුරුගේ නිර්මාණය කරන අර්ථයෙන් සිත නම් වෙනවා. එවගේම කර්මක්ලේශයන්ගෙන් ගොඩනැගුණු නිසා සිතකේ කර්මක්ලේශයන්ගෙන් ගොඩනැගුණු පංචස්කන්ධේ ඇති නිසා සිතකේ. එවගේම පංචස්කන්ධය නැමැති මේ ආත්මසංතානයේ දුබකල් පවත්වගෙන යන බැවින්ද සිතකේ. විසුතුරු අරමුණු ගන්නා බැවින්ද සිතකේ. ඒක මෙන්න මේ විදිහට සිතේ පැවැත්ම අපි තේරුම් කරගනිමු. ඊළඟට අපි බුදුරජාණන් වහන්සේ දේශෝ මේ දේශනේ අනුව සලකා බලමු. මෙන්න මේ සිත සතුටක් වෙන්නේ කොහොමද කියලා. දැන් මෙතන කියුවා ප්‍රතිසන්දි ගන්න හැටි. චුත වෙන හැටිත් මෙතන කෙටියෙන් කියවුණා. ජීවත් වෙන හැටිත් මෙතන දෙවස්ම හැටියට කෙටියෙන් කියවුණා. එතකොට මේ සිත භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නාහම් දිත්තේ අඤ්ඤං ඒක ධම්මං පි සමුනුපස්සාමි. යම් ඒවම් භාවිතං බහුලීකතං මහතෝ අර්ථය සංවත්ති. භාවිතා කරන ලද්දේ නම් බහුලීකృత කරන ලද්දේ නම් මහත් අර්ථයක් ගෙන දෙන්නේ යමක්ද? යකේ ධම් වික්කේ චිත්තං මේ චිතා සමාන නාහං අඤ්ඤං ඒක ධම්මං පිපස්සාමි. මම කිසිදු එක ධර්මයක් නොදකිමි. චිත්තං වික්කේ භාවිතං බහුලීකතං මහතෝ අර්ථය සංවත්ති. මාන්නේ මේ සිතේ භාවිත බහුලීකృత කරන ලද්දේ නම් මහත්මා පාත්‍යක් සිදු කර දෙයි. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ ගැන. බුදුරජාණන් වහන්සේ මේක මහා කල්ප 20 අසංඛ්‍යයක විස්තර වෙලා මෑණියන් ද පියාණන් ද උපස්ථාන කළ දරුවේ. ධනෝපානිය සඳහා මෑණියන් කරපිට තියාගෙන මහ මොහොතේ පීනන්න සිද්ධ වුණානේ. ඊළඟ පිටසක්යේ කියන්නේ අද්දාසකින් පස්සේ නැහැ කඳුනා. අද්දාසක් මේ දරුවා මෑණියන් දේරගෙන පීනුවා. එදා බුදුබා පැතුවානේ මුලින්ම. එදාම ගොඩෙන්ගත් ලැබුණනේ. එදා මෑණියන්ගේ මුවෙන් කියුණානේ දරුවා ඔබ බුදු වේවා කියලා. එදා හිතා ඇතුගර ඇති කරගත්ත සිට උනාසයට සත් අසංඛ කල්ප ලක්ෂයක්ම අතරක් නැරී හිතේ පහළ වෙමින් බුදුබා පතාගෙන වසිති. ඊළඟ නව අසංඛ කල්ප ලක්ෂයක්ම වචනින්ම කියකියා බුදුබා පතාගෙන පෙරුම් පුරාගෙන ආ. ඔම 17 අසංකේය කල්පලක්ෂයෙන් පස්සේ දීපංකර බුද්ධ ශාසන කාලයේදී සුමේද තාපසව මතු බුදු වෙන බවක නියත වුණා. එදා පටන් සාරා සංකේය කල්පලක්ෂයක් තිස්සේ බෝධි සම්භාර පුරාගෙන ආවා. විසතුරු අධ්‍යාමීදී හත් වාරයක් මහා පෘථුවේ කම්පා කරවනසේ පාරමී සපුරා ගත්තා. මේසා දීර්ඝ කාලයක් උන්වහන්සේට කොහොමද මේ හිත පහළ වුනේ? මේ හිත පහළ වුනේ අර මුල්ම හිතේ පදන් චිත්තවා චිත්ත දේලිය එක චිත්තක් දැවිනුයි. චිත්ත දේලිය එක චිත්ත දේලියක් දැවිනුයි. රූපකයනම් ඒ ඒ භවයේ පතිත වෙනවා. නාම පරම්පරාව චිත්ත නියාමයේ අනුව උපදෙමින් බිදෙමින් උපදෙමින් බිදෙමින් අර මුලින් සඳහන් කළ අවිජ්ජා තණ්හා උපාදාන කර්ම සංස්කාර කියන මේවා නිසා භවෙන් භවයට භවෙන් භවයට ආවා. ඒ එනාතර උන්වහන්සේගේ සිතේ අර උපනිශ්‍රේ කියලා ශක්තියක්. ඒ කියන්නේ මේ සිතෙන් සිතට උපකාර වෙනවා ශක්ති විශේෂයක්. ඒ ශක්ති විශේෂය නිසා මුල් ප්‍රාර්ථනාව අනුව භවයෙන් භවයට ඒ පාරමී පුරා ගන්න බෝධිසම්භාවය පුරා ගන්න ඡන්දය චිත්තය විරිය වීමාසාව කියන මේ හිතේ පහළ වුණා. ඒ පහළ වීම නිසා තමයි කාගේවත් උපදේශයක් නැතත් තමම්ම බුදුබව පතාගෙන ආවා. එතකොට මේ සියල්ලම කෙරුණේ සිතනේ. එතකොට උන්වහන්සේට අන්තිමේදී මේසා දීර්ඝ කාලයකින් පසුව අන්තිම ආත්මාවේදී සිද්ධාර්ථ ගෞතම නමින් පහළ වෙන්නත් ලැබුණා. උන්වහන්සේ 29 වෙනි අවුරුද්දේදී ජරා ව්‍යාධි මරණ කියන මේ සංවේග අරමුණු තුනක් දැකලා ශ්‍රමණ රූපය දැකීමෙන් ඉතේ මහත්ම සැලසිල්ලක් ඇතුව පැවිදි වුණා. මේ පැවිදෝණී සිත දියුණු කරන්නේ පැවිදේලා දවස් 7ක් निराහාරෝ ප්‍රීතිසබ්යෙන් හිටියා. ඊළඟ දවස් 7ේදී ආලාර කාලාම උද්දකටා පුත්‍රයන් වෙත ගියා. ආලාර කාලාම තාපසතුමා ධ්‍යාන විඥා හතක් ලබා සිටියේ කෙනෙක්. එතුමා සමග කතා කළා පමණයි පැත්තකට වෙලා වාඩි වුණා. ධ්‍යාන හතක් ඉපදෙව්වා. එතුමා ආරාධනා කළාම මගේ ආශ්‍රමේ නවතින්න කියලා නැතුනේ නැහැ. උද්දකටා පුත්‍රයෙක් ගියා. එහිදී එතුමා සමග කතා කළා පමණයි පැත්තකට වෙලා එත සමාධි කළා. අටවෙනි සමාපත්තියක් ඉපදෙව්වා. එතුමා කිව්වා මගේ ආශ්‍රමේ නැවතිලා මේ ශිෂ්‍යයන් අනුශාසනා කරන්න කියලා. නෑ බාරගත්තේ. උන්වහන්සේගේ සිතේ තාමදි. උන්වහන්සේ හිතුවා මේ ධ්‍යාන විචා ලබාගෙන බබලෝ යනවා විතරයි. මම සත්‍ය අවබෝධ කරන්න ඕනේ කියලා අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කරවට බිමු. මහා ප්‍රධාන වීරිය වැඩුවා. ඔය අතරේ උන්වහන්සේ කර්ම විපාකයන් පළ දුන්නේ. බුදු වීමත මාසේ මේ අද මාසයකට සිට උන්වහන්සේ ආහාර ගන්න පටන් ගත්තා. ඒ කාලයේදී අර යටපත්යේ තිබුණු සමාපත්ති නැත් උපදවා ගන්න පුළුවන් වුණා. හරියටම විසක් පොයේ හිටයි කියලා අලුයම් කාලේ පෙරණි විත දැක්කා. පසුදා උදෑසන සුජාතා වගේ කිරිපිඩු පිළිගෙන නිරංජරා නදී තීරයේ තන්පහස් වෙලා දන් වළඳලා සවස් වෙනතුරු සමවස්සෝයෙන් රුක්සවන් වල ඉඳලා හන්දෑවට නවී පෙනීගිය මානක ගිහිල්ල බෝධි වෘක්ෂයට පැමිණියා. එතෙන්දී උන්වහන්සේ ප්‍රදක්ෂිණා කළ බැලුව සුදුසු තැන. නැගිරේ දැත්ත සුදුසුයි. එතන අර කුසතන මිටි අටක් ලැබුණ සොත්තියේ නම් බ්‍රාහ්මණ කෙනෙකුගෙන් ඒ කෙරළ වාඩි වුණා. හැබැයි එතන වජ්‍රාසනයේ පැලෙන මුලට එන කතාවතන එක සත්‍යයි. ඒ කියන්නේ උන්වහන්සේට බුදු වීම සඳහා ඒ මොහොතේට හදාසට ආසනයක් පහළ වුණා. උනාසෙතෙන්දී ඵලමීම කෙලේ වාස මාස පහේදී පුරුදු කළ ආනාපාන සතිය ගත්තා. ආනාපාන සතියෙන් ධ්‍යාන හතරක් ඉපදෙව්වා. කවුද මේ ඉපදෙන්නේ සිටෙන්නේ? ධ්‍යාන හතරින් නැවතුනේ නැහැ ඉතිරි. කදන භාවනාදී සියලුම අර්පණ සමාධි ධ්‍යාන සමාධි ඔක්කොම ඉපදෙව්වා. දැන් අස්ස සමාප්‍රති ලාභීනේ. ඊළඟට අභිඥා බල දෙකක් ඉපදෙව්වා. රාත්‍රියේ පෙරියම් කාලයේ පෙරවිසු ආත්ම දක්න අභිඥාව විහිදෙව්. අර විෂයාසංක කල්පලක්ෂයකට ඈත ඉඳන් උන්වහන්සේ ජාතියෙන් ජාතියට භවයෙන් භවයට ආව හැටි උන්වහන්සේ තේරුම් ගත්තා අභිඥාවෙන්. ඊළඟට මධ්‍යම යාමේ චුතූපපාත ඥානීගෙන දිවස් නොවන මෙහෙයෙව්වා. නරම උපදින සුගති දුගත යන කුසල අකුසල කරන සෝබන අසෝබන සප දුක් විඳින හැම සත්ක කෙනෙක්ම අබැටක් තරංවත් දෙතිර ඇතුව තියෙන සංස්කාරයක් දෙයක් නොලින් දැක්කා. දැන් උන්වහන්සේ තුන් කාලයේ පිළිබඳව නිසකතාවයක් ඇති වුණා බුදු වෙන්න ඉස්සෙල්. මේ කවුද මේ தත්ත්වය ඇති කරුවේ සිතනේ? සිත භාවිතා කිරීමෙන්නේ. ඊට පස්සේ අලුයම් කාලයේදී පටිච්ච සමුප්පාදයේ විපස්සනාට හැරෙව්. විපස්සනාට හරවගෙන යනකොට මුළු දසදහසක් ලෝක ධාතුවේ දසදහසක් සූර්ය මණ්ඩල උදා වුණාට වඩා ප්‍රඥා ආලෝකේ පැතිරෙන්න පටන් ගත්තා. ඒ ප්‍රඥා ආලෝකයෙන් ඊටාම සියුම් උද නාම රූප පරමාර්ථ ධර්මයන් විපස්සනා කරන්න පටන් ගත්තා. ත්‍රිලක්ෂණ දන්වල අලියම් කාලේ වෙනකොට දස දහසක් ලෝක ධාතු වල සාත්‍යාදි සහස්‍රයන් සිද්ධ වෙද්දී ලෝතුරා බුදු වුණා. මේ බුදු වීම කවුද සිද්ධ කියලා දුන්නේ? මේ සිතනේ. මේ සිත තමයි මේ බුද්ධත්වයේ කියන සරුවක්තාඥානි ලබා දුන්නේ. දෙවි කෙනෙක් නෙමෙයි, ධර්මයක් නෙමෙයි, දෙමෝපියක් නෙමෙයි, මහාන බමුණන් නෙමෙයි, හිතමිතුරන් නෙමෙයි, නෑදෑයන් නෙමෙයි. මේක සමාගි චිත්ත සංතානයේ තමයි මේ බුද්ධත්වයේ ලබා දුන්නේ. තුනා චේමිනාවේ ප්‍රීති වාක්‍යයක් පිටින් කියවන්නේ අනේක ජාති සංසාරං සංඝාවිස්සං අනිබ්බිසං ගාතාර සංගමේ සන්තු දුක්ඛා ජාති පුනප්පුනං ගාතාරක දිද්දෝසි පුනජීහන්න කාති සම්බාතේ භාසුකා භංගා ගාඛෝතං විසංකිතං විසංකාර ගතං චිත්තං තන්නානං කය මධ්‍යගා. එක තේරුම එහෙමයි. පුනප්පුනං ජාති දුක්ඛායිති. නැත නැත ඉපදීම දුකක් බව දැන. ගාකාරකං ගවේ සන්තෝ. ස්කන්ධ නැමැති මේ දේ හදන කර්තෘතුමා සොයමි. අනිබ්බිසං. දකින්ද නොහැකිව. අනේක ජාති සංසාරං සන්ධාවිස්සං. ප්‍රමාණාතික්‍රාන්ත සංසාරේ ඉපදීම් මරණ වශයෙන් ඇවිද්දෙමි. ගාකාරක දිත්තෝසි. ඉස්කන්දගේ හදන කතරු තුමනි ඔබ මට පෙනුන උන ජේහන්න කාරදී නින් මත්තේ ඔබට ස්කන් ඔබ මට ස්කන්දක වල හදන්නේ නෑ. මත් නිසාද සබ්බාතේ පාසුකා භග්ගා ඔබේ පරාල සියල්ල මම් බින්ද දහකෝටන් විසංකෙටන් ඔබේ මුතුන් කුරුපාමන් සුන් විසුන් කළ විසංකාර කතන් චිත්තන් මගේ සිත අසන්තදේට කිය තණ්හානම් කය මැජ්ජගා මගේ සිත තෘෂ්ණා ක්ෂේනම් වූ අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. මේ සම්පත්තිය කවුද ලබා දුන්නේ? යකේ දං චිත්තං. චිත්තං වික්ඛේ භාවිතං බහුලේ කතම් මහතෝ අත්තා සංවත්තති. මේ සිත භාවිත කිරීම නිසා බහුලේ කෘත කිරීම නිසා මහත් අර්ථය සිද්ධ වුණා. ලෝතුරා බුදු වුණා. දැන් ඉතින් ජාතියක් නැහැ, ජරාවක් නැහැ, ව්‍යාධියක් නැහැ, මරණයක් නැහැ. සෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කිසිවක් නැහැ. පංච උපාදානස්කන්ධයක් නැහැ පිරිණිවීමෙන් පස්සේ. ඒ ශාන්තිනායකයන් වහන්සේ අජාති අජර අව්‍යාද අශෝක අනුපායාස අමෘත මහා නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත්තා. මේ වගේ තමයි පසේ බුදුන්. මේ වගේ තමයි අගසව් දෙනම. මේ වගේ තමයි මහරහතන් වහන්සේලා, සසු ආර්යයන් වහන්සේලා ඒ උත්තරීතර සූයේක ප්‍රතුනේ සිට භාවිතා කිරීම. එනිසා අපේ සරුවඥන් වහන්සේ දේශනා කළා මෙහෙම. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනං ඒතං බුද්ධාන සාසනං. සිදුවෙන සීලු අකුසල් අත්හැරීමත් සෑමාකාරයේ කුසල් දැස් කර ගැනීමත් සමථ විපස්සනා භාවනා වඩා සිත පිරිසු කර ගැනීමත් ඒ සම්බුද්ධාන ශාසනං. මේකයි සීල බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව. එනිසා අපරිසිනොත් කළ යුතු වන්නේ සිදුවෙන්න තියෙන සියලුම අකුසල් සිද්ධ නොවන හැටියට හිත ආරක්ෂා කරගන්න. කළ හැකි තාක් කුසල ධර්මයන් රැස් කරනවා. සමථ විපස්සනා භාවනා වඩමින් හිත පිරිසුදු කරනවා. මේ ක්‍රම තුනද කියනවා සීල සමාධි ප්‍රඥා කියලා. මේ සීල සමාධි ප්‍රඥා නමින් කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සීලයෙන් සම්මා වාචා සම්මා කම්මන්ත ආදීව තුන කියවෙනවා. සමාධියෙන් සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියවෙනවා. ප්‍රඥාවෙන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියවෙනවා. මේ සීල සමාධි ප්‍රඥා පිරෙනකොට මාර්ගාංගයන්ට වැඩෙනවා. මාර්ගාංගයන්ට වැඩෙනකොට බෝධිපාක්ෂික ධර්ම 37ක් වැඩෙනවා. පාරමී 10ම වැඩෙනවා. එතකොට මේන් අප පැහැදිලි කර ගන්නට ඕන අප විසින් කළ යුතු වන්නේ සීල සමාධි ප්‍රඥා වැඩෙන හැටියට ජීවිතේ පුරුදු කිරීමයි. මේක හිතන්න පුළුවන්. ඕක නම් වනගත වෙලා මිසක් කරන්න බෑ කියලා හිතන්න පුළුවන්. නෑ එහෙම නෑ. තමන්ගේ දෛනික ජීවිතයේදී මේක කරන්න පුළුවන්. හැම කුසාසිතකදී මේ තුන වැඩෙන හැටි තේරුම් ගන්නට ඕන. අපි හිතමු මලක් දැක්කා. මේ දැක්ක මලෙන් අපි සීල සමාධි ප්‍රඥා පුරා ගන්නවා. කොහොමද? මේ මලේ වර්ණේ බුදුරජාණන් වහන්සේට ගෞරව පූජාවක් වේවා. අන්න සීලයටයි ඒ චාරිත්‍රයක් කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන වචනේ දේ කරනකොට සමාධියක් හිතේ ඇතුණ කුසාසිතේ සමාධියක් තියෙනවා. චිත්තක්ෂණේ කාටි. ඊළඟට මේක අපි සිහි කෙරුවේ කුසාසිත ඥාන සම්ප්‍රයුක්ත සිත. අන්න ප්‍රඥාව මල නිසා සීල සමාධි ප්‍රඥා තුන වැඩිනවා. දැන් මඳුරේ පිදිනවා අපේ ඇඟි. මඳුර වෙදෙනකොට අපි හිතනවා මේ මඳුර පෙරේ ජාති මගේ අම්මා, මගේ තාත්තා, මගේ අයියා මල්ලි නංගි පුතා දුව. පෙර ජාතියේ මේ මඳුර සක්විති රජකෙනි, සක්දේව රජකෙනි, බ්‍රහ්ම රජේ. මමත් අතීතයේ ඔය වගේ මඳුරුවන් වෙච්චිවාර අනන්තයි. මේ මඳුරුව නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ මඳුරුවාට මම මේ මෛත්‍රී ලේ බොන්ද දෙනවා. මේ මඳුරුවාගේ සිතේ කුසල් සිත් පහළ වෙලා අපට වාගොඳ මනුලෝ උපදින් ලැබේවා. කල්‍යාණ මිත්‍රයන් ලබාගෙන පාරමී පුරා සසර දුකින් මිදී නිවන් දකීව. බලන සීල සමාධි ප්‍රඥා තුනම ආවනේතන. එතන මඳුරුවා නොමරා හැරීම පානාති පාසා වේරමණී. අන්න සීලය. ඊළඟට අපි මේ මඳුරුවා ගැන කොච්චර හිතුවද? අන්න සමාධිය. මඳුරුවා ගැන හිතලා අපේ හිත පිරිසිදු කරගත්ත නුවණින් අන්න ප්‍රඥාව. මඳුරුවා නිසා අපි සීල සමාධි ප්‍රඥා තුනක්ම ගොඩනගාගත්තා. දැන් අපි ආහාර ගන්නවා. මේ ආහාර ගන්න වෙලාවේ අපි පළමුවෙන් හරි අවසානයේ හරිපත් දෙයක් හරි කැරට එකක් සතෙකුට වෙන් කරනවා. හිතෙනවා මගේ මේ ආහාරය අපාද විපාද චතුස්පාද බහුපාද කවරෝ සතෙකුට සතු පිණිස වේවා. මේ ආහාරයේ පරිභෝග කරන සත්‍යා නිදුක් නිරෝගී සුවපත් වේවා, දුකින් මිදේවා, නිවන් දකීවා. මේ ආහාර ධානේ මට අසවල් ගෝතියෙන් නිවන් සුවපිණිස වේවා. අර අපත්‍යන්නකින් ඉඳුන ආහාර ටික නිසාද තමාගේ සීල සමාධි ප්‍රඥා තුන වැඩෙනවා. අර විදිහේ ඒ චාරිත්‍ර සීලයක් තමයි මේ පරිත්‍යාගය. ඊළඟට ඒ සම්බන්ධ මානසිකාර කරුණේ තේ සමාධිය සමාධිය. ඒ කියන්නේ ආබෝධයේ ප්‍රඥාවයි. සීල සමාධි ප්‍රඥා තුනම එක සිතේ පහළ වෙනවා. මේ වාගේ තමයි. දැන් අතු උදේ නිින්දෙන් අවදිනු කිතා ගන්න මම ආද ඉතිපිසෝ ගාථාවෙන් දවස ගෙවන්නට ඕන කියලා. දවස පුරා ඉතිපිසෝ ගාථා හිතින් කියව කියව දවසේ දෛනික වැඩ කරනවා. හැම වෙලාවෙම සීල සමාධි ප්‍රඥා වැඩෙනවා. ඒ ඉතිපිසෝ ගාථා සිහිකරන්නේ කයින් වචනින් සිතින් අකුසල් සිදුනු වී යනවා. අන්න සීලය. කයින් වචනින් සිතින් දැන් මනසිකාරයක් පාසා සිටින්නේ කුසල්. අන්න සමාධිය. ඒ සම්බන්ධ අපි සිහිය පිළිගනකොට නුවණක් පහළ වෙනවාමයි එතකොට ඒක ප්‍රඥාව. එවනත් ආපෝදේ හිතා ගන්නවා මං අද මෛත්‍රියෙන් දවස ගෙවන්න ඕනේ. මං අද පිළිකුල් භාවනාවෙන් දවස ගෙවන්න ඕනේ. මං අද මරණ සතියෙමනි එකරිණින් දවස වැඩ කරන්න ඕනේ. මං අද මහා මංගල සූත්‍රයේ හිතින් කියවමින් දවස වැඩ කරන්න ඕනේ. මං අද රත්න සූත්‍රයේ හිතින් කියවමින් දවස වැඩ කරන්න ඕනේ. මං අද කරණීය මෙත්ත සූත්‍රයේ භාවිතා කරමින් දවස වැඩ කරන්න ඕනේ. මේ වගේ භාවිතා කරන්න කරන්න මොකද සිද්ධ වෙන්නේ? සබ්බ පාපස් අකරණම් කියන සීලයක් කියනවා. කුසල සුප සම්පදාගෙන සමාධියක් වැඩෙනවා. සචිත්ත පරියෝදපණම් කියන හිත පිරිසුදු වෙනවා. මේ විදිහට තමයි අනුපිළිවෙලින් අපේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව අනුගමනය කළ යුතු වන්නේ. එතකොට මේ ජී කෙනාය පැවිදි කෙනාය කියලා වෙනසක් නැහැ. පැවිද්දට තියෙන වෙනස නම් ජීවිතින් තුන්ද වඩා වැඩි විවිධයකින් මුළු ජීවිතේම කප කරලා සීල සමාධි ප්‍රඥා පුරන් අවකාශ තියෙනවා. මේ ජීවිතයේදී කොපමණ කී කටයුතු තිබුණත් නැනවතා විසින් මේ අනුගමනය කිරීමෙන් ලොකු මානසික සෝයාක් විඳින අර මුලින් කියපු සිටු පුත්‍රයාට වාගේ. ඒ නිසා ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ භාවනා කළ යුතු වැඩි යුතු දේ අතුණයෙන් ප්‍රධාන තැන වන්නේ සිතයි. ඒ සිත භාවිතා බහුලී කරගත්ත උත්තමයන් වහන්සේලා රහත් වුණා, පසේ බුදු වුණා, ලෝතුරා බුදු වුණා. දිස්සතරදී සිත දියුණු කරලා එමගින් ආර්ය අෂ්ටායක මාර්ගය වඩලා බෝධිපාක් ධර්මයන් වඩලා පාරමී ධර්මයන් පුරලා බුදුබා, පසේ බුදුබා, රහත් බව ලබා ගත්ත උත්තමයන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපේ ජීවිතේ පුරා රැස්පත් කරන සෑම කුසලයක්ම අපට බෝධිපාක්ෂික ධර්ම බවට ආර්ය අෂ්ටාංග මාර්ග බවට පාරමී බාටපත් වී සතු බෝධිකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා කියා ප්‍රාර්ථනා කරා.